ਹੁੰਦਾ ਹੈ ਸਾਧੂ ਦਿਦਹਸ ਦਹਾਟ ਵਸਰੇ ਹੱਤਵੇਨੀ ਮਾਸੇ ਅੱਠਵੇਨੀ ਦਾ ਭਾਵਨਾ ਵੈਡ ਸਟਾਨ ਸਿਰੁ ਦੇ ਨਾਟਮ ਤੇਰੂਆਨ ਸਰਨ ਲੱਭਣ ਸੁਭ ਉਦੈਸਨਕੇਵਾ ਵਹ ਵਹ ਧਰਮ ਉਬੋਧੇ ਵੇਵਾ ਖਿਲ ਪ੍ਰਾਰਥਨਾ ਅਤਿਵ ਅਦ ਵੈਡ ਸਟਾਨ ਅਪੇ ਆਰੰਭ ਕਰਮੁ මේ සියලු දෑ සිද්ධ වෙන්නේ ඔබ වෙනුවෙන්මයි. ස්වාමීන් වහන්සේ නේද ඉලෙක්ට්‍රොනික් ගැජට් හැමතැනම ගහගෙන ඒවා ඔන් ඕෆ් කරමින් දේශකයත් මම, කැමර්මනුත් මම, එඩිටත් මම, නේ ප්‍රොඩියුසර් ඔක්කොම කරන්නේ හාමුදුරුවන් වහන්සේ. ඉතින් ඒ දැනුමත් තියෙනක කොච්චර වටිනවද නේද? හාමුදුරු බණ විතරක් නෙමෙයි අනිකුත් ඒ කාර්යතාවයනුත් කරන්න දන්නවා කියලා පින්නතුන්ට අවබෝධයක් තියෙනවනේ. එහෙම තමයි වෙන්න ඕන. ඒ දේවලුත් ඇයි අපි ඔය ඇත්තන්ට කරලා තියන්නේ? ඔබේ මේ යහපත වෙනුවෙන්නේ මේ පුංචි රෙකෝඩර් එක නිසා 2011 වගේ ලැබුණේ මට, 10-11 වගේ කාලය. නැත්තම් මට 2001 ඉඳලා මේක කරන්න තිබ්බා. නමුත් ඒ කාලේ එච්චර මේ ඩිජිටල් රෙකෝඩින් එහෙම තිබුණෙත් නැහැ. ප්‍රචලිතව තිබුණේ කැසට්ස්. ඒවයි කරන්න හරි අමාරුයි, කල් තියාගන්න අමාරුයි, කම්පියුටර් එකට ගන්න අමාරුයි නේද? එහෙමනම් සාවින්හන්සේ යුගයේ ඉඳලා කරපු දේ තමයි අද ගොඩාක් අය නිවෙස්වල ඉඳන් දේශනා ශ්‍රවණය කරන්නේ. ඉතින් ඒ එක එක දේවල් දැන් මේ ලොකු එකෙන් රෙකෝඩින් කරන්නේ හදිස්සියක අනාගතයේදී ගුවන් විදුලියක වුණත් ප්‍රචාරය කරන්න මට්ටමට හොඳ රෙකෝඩින් එන්න. ඊපස්සේ පොඩි එකේ බින්නතුන්ට ගිනිල්ල බනහන්න ඔය MP3 ක්‍රමයට පිළිවෙලට රෙකෝඩින් එන්න. මේකෙන් මේ පැත්තෙන් අපේ අන්තර්ජාලයෙන් ශ්‍රවණය කරන්න කැමති ශ්‍රද්ධාවන්ත පින්නතුන් පිරිසක් ඉන්නවා. කිසි ශ්‍රද්ධාවක් නැතුව ඉතින් ධර්මය පිළිබඳව වෛරයෙන් එන පිරිසකුත් ඉන්නවා මේ අන්තර්ජාලයේ. ඉතින් ඒගොල්ලෝ බයිනවා, කුණුහරුපෙන් බනින්නේ මේ ඒගොල්ලෝ ඉන්නවා. ඊට පස්සේ අනිකුත් ඒ වීඩියෝ කරණයක් සිද්ධ වෙන්නේ පින්නතුන්ට අනාගතයේදී මේ තිරේ හරි ගස්සල දාන්න, එහෙම නැත්නම් DVD පටයක් හැටියට හරි ගස්සල දෙන්න වගේ දේවල් වලට තමයි මේ හැමදේම සිද්ධ කරන්නේ. ඉතින් මේක මෙහෙම නෙමෙයි කියලා තමයි හිතන්නේ බලාපොරොත්තු වෙන්නේ. රහතන් වහන්සේලා, මාර්ගඵලලාභීන් වහන්සේලා ඔහොම නෙමෙයි. නිකන් බිම බලාගෙන පාත්‍රය කරේල්ලගෙන ඇවිල්ලා මේ අමුතු මේ ලෝකයක ඉඳලා බණ කියන්න ඕන අමුතු ශෛලයකින් කියලා ඔබේ අර ඉමේජ් එක බලාපොරොත්තුව තමන්ගේ සාර්ථක කරන්න කියලා එහෙම හිතන්න අවශ්‍ය නැහැ. එහෙම බණ කියන්නත් පුළුවන්, මෙහෙම බණ කියන්නත් පුළුවන් කියලා අපි තේරුම් ගන්න අවශ්‍ය කරනවා. හොඳයි, දැන් අපි කතා කරමු අපේ ගැටලු පිළිබඳව, අපේ අවබෝධයන් පිළිබඳව. කොහොමද තමන් ඉන්න තැන පිළිබඳව තමන් මොහොතක් කල්පනා කරලා බලන්න. මම දැන් සතුටින්ද ඉන්නේ, මොන වගේ මානසිකාරයකද ඉන්නේ, ඥාන සම්පයුත්තවද ඉන්නේ, එහෙම නැත්නම් විපයුත්තවද ඉන්නේ? සිහිය ඇතුවද ඉන්නේ, සිහිය නැතුවද ඉන්නේ, ඥානය ඇතුවද ඉන්නේ, ඥානය නැතුවද සිටින්නේ, කොහොමද ඉන්නේ කියලා කල්පනා කරලා බලන්න ඕන. මනසින් කලබලවද සිටින්නේ, සංසුන්වද සිටින්නේ, කොහොම සිටියත් කමක් නැහැ. හදාගන්නනේ මනස තියෙන්නේ, අවබෝධ කරන්න ඕන. මේක දේශනයක් අහන වෙලාවක් නෙමෙයි, මේක මගේ හිත පිළිබඳවම බලන වෙලාව. තමන්ගේ හිත දිහා තමන් බලන්න අකමැති නම්, ඒකෙන් අදහස් වෙන්නේ මොකද්ද? තමන්ගේ හිත ලස්සන තැනක් නෙමෙයි කියන එකනේ. උපමා කළොත් තමන්ගේ හිත මොන වගේද කියලත් උපමාවකුත් කරගන්න පුළුවන්. සමහර අය කියන ස්වාමීන් වහන්ස මගේ ඔළුව කම්මලක් වගේ කියලා ඇහිලා තියෙනනේ. කම්මලක් වගේ කියනවා. සමහර අය කියනවා හිත හරිම ගඳ ගහනවා කියලා. සමහර අය කියනවා පුළුන් රොදක් වගේ හරි සැහැල්ලුයි කියලා. ඉතින් ඔබටම ඔබේ හිත පිළිබඳ උදාහරණයක් දක්ව ගන්න පුළුවන්. ඉස්සෙල්ලේ උදාහරණේ දක්ව ගන්න ඔබේ හිත ගැන ඔබ බලලා. සියලු දහම් කරුණු මතු කරගන්න තියෙන්නේ ඔබේම චිත්ත සන්තානයෙන්මයි. ලෝකයත් ලෝක නිරෝධයත් බඹයක් පමණ ශරීරය තුළ පනවනවා කියන්නේ ඒක. බේදකට අපි පිටින්ද බණ ඉගෙන සද්ධර්ම ඉගෙන ගන්න පිටින් නෙමේ. පිටින් අපිට ඉගෙන ගන්න පුළුවන්කම තියෙන්නේ දෘෂ්ටි. නේද? පිටින්නේ අපි ආගම් ඉගෙන ගන්නවා නේද? නයිකුත් දේවල් ඉගෙන ගන්න පිටින්. භාෂාවල් ඉගෙන ගන්නවා. දැන් මේ පිටින් ඉගෙන ගන්න දේවල් ලෞකික ලෝකයට අදාළ දේවල් අපි ආධ්‍යාත්මය තුළින්ම අපිම ඉගෙන ගන්නවා. මේ ලෝකෝත්තර ස්වභාවය. තමන්ගේ සිත දැන් හඳුන ගන්න. අපි මෙතෙක් කාලයක් තමන්ගේ සිතේ ස්වභාවයන් වලට වගකී යුත්තන් හැටියට කල්පනා කළේ තමාම කියලා නෙමෙයිනේ. අල්පගෙදර මිනිස්සයා, තමන්ගේ මහත්තයා, නෝනා, එහෙම නැත්තම් මේ හිතුවක්කාර දරුවෝ, එහෙම නැත්තම් ගෙදරට ආපු ලේලි, බෑනා කියලා තමයි හිතුවේ මේ ප්‍රශ්න. එහෙම නැත්තම් කල්පනා කළා අපිට මේ මුදල් නැතිකම, ගේ හැදිලා ඉවර නැතිකම ආදි වශයෙන් නොයෙකුත් විදියට මේ පිටිට දෙනවා තමන්ගේ පීඩනේ. දැන් බලන්න තමන්ගේ පීඩනේ තමා තුල බලන්න. තමන්ගේ පීඩනයට වග කියොත්තා කවුද? තමාමයි. වෙන කවුරුවත් එහෙම නෙමේ, තමාමයි තමන්ගේ පීඩනයට වග කියොත්තා. පීඩනත් කිව්වහම ওই පීඩනවල තියෙනවා මහා බරපතල පීඩන සහ කුඩා අල්ප වූ පීඩන වේදනා තියෙනවානේ. එහෙම නේද ජීවිතේට? මේ ප්‍රශ්න කියලා කිව්වහම ලොකු ප්‍රශ්න තියෙනවා. කුඩා කුඩා ප්‍රශ්න තියෙනවා. දැන් අපි මොනවද කරන්න ඕන? දැන් කුඹුරක වතුර බඳින මිනිස්සයා ඉස්සෙල්ලම වහන්නේ කුඩා වක්කඩවලද මහ වක්කඩද? මහ වක්කඩ වහන්නේ. කුඩා කක්කුඩු බෙනද වක්කඩද වහන්නේ ඉස්සෙල්ලා? කක්කුඩු බෙන හොයාගන්න පුළුවන්කම තියෙන වක්කඩ වැහුවට පස්සේ. කුඹුරු කරලා තියෙනවද රට්ටිය? අපිට කුඹුරු කරන්නත් ලැබිලා තියෙන නිසා මම දන්නවා හොඳට. ඈ සීයත් එක ගිහිල්ලා කක්කුඩු බෙන වහලා තියෙනවා. ඉතින් ඒ නිසා වක්කඩ වහන්න ඕනේ. ඒ කියන්නේ ලොකු ප්‍රශ්න ඉස්සෙල්ලා විසඳන්න ඕන. තමන්ගේ ප්‍රශ්න අතර තියෙන ලොකු ප්‍රශ්න විසඳන්න ඕන. මොකද ලොකුම ප්‍රශ්නේ? ලොකුම ප්‍රශ්නේ තමයි ඔබේ මමත්වය. මමයි කියලා කෙනෙක් වෙනුවෙන් අපි ජීවිතේ පුරාම වැඩ කරනවා. මමයි කියලා කෙනෙක් වෙනුවෙන් ජීවිතේ පුරාම අපි වැඩ කරනවා. එහෙම වැඩ කළා කියලා අවසානයේ මේ පරිපූර්ණිත වූ මමෙක් පරිපූර්ණිත වූ මමෙක් අවසානයේ හම්බ වෙයි අපිට නේද? 2080 90 විතර වෙද්දි 2100 විතර වෙනකොට හරි පරිපූර්ණ වූ දියුණු වෙච්ච මමෙක් හම්බ වෙයි. අපි ගොඩක් මහන්සිලා මේ මමෙක් වෙනුවෙන් වැඩ කරේ නේද? එහෙනම් අපිට 2100 දී හම්බේ සෑහෙන ලොකු මමෙක්. පොඩ්ඩ මානසිකාරය කරලා බලන්න නේද? 2100 දී හම්බ වෙනවා සෑහෙන ලොකු එච්ච මමෙක්. කියන්නේ සෑහෙන තනතුරු ගොඩායි, ඈ සල්ලි මිල මුදල් ගොඩායි, ඥාති දැන හැඳුනුම්කම් ගොඩායි, කීර්තිය ප්‍රසිද්ධිය ගොඩාක් තියෙන මමෙක් හම්බ වෙලා තියෙන්නේ. දැන් ඔය ගැන කල්පනා කළාම උත්තරේ තමාලකටම ඇවිල්ලා තියෙන්නේ. මොකද උත්තරේ? බිඳුවයිනේ. හම්බෙනවද ගොඩාක් ලොකු මහත් වෙච්ච මමෙක්? නෑනේ. බිඳුවයිනේ. අන්න ඒ බිඳුවත් තරයන් ඒ සීරෝ මනසින් නැගිටින්න. ඒ බිඳුවත් තරන් සීරෝ මනසින්ම නැගිටින්න. හැ අපි ඥාන සම්පයුක්ත වෙන්න ඕන. සම්මා දිට්ඨිය හරියට අපේ ඥානය තුළ ඇති කරගන්න ඕන. ඒ ඥානය ඇති කරගෙන ඒ ඥානය තුළින් ඔබ අවදි වෙන්න ඕන. අවදි වෙලා ඥාන සම්පයුක්තව මේ ලෝකේ දිහා බලන්න ඕන. තමා දිහා බලන්න ඕන. තමන්ගේ සිතිවිලි දිහා බලන්න ඕන. දෘෂ්ටි දෙස බලන්ට ඕන. පැවැත්ම දෙස බලන්ට ඕන. කොහොමද ඥාන සම්පයුක්තව අවබෝධයෙන්? ඒ ස්වාමීන් වහන්සේ පොඩක් ඥානය උදා කළා. ඒ ඥානේ නවදි වෙලා බලද්දි මොනවද ප්‍රශ්න වලට වෙන්නේ? මොකද වෙන්නේ? අර අවිජ්ජාපච්චය සංඛාරා කියන ක්‍රමයට රැස්වෙච්ච ඒ ප්‍රශ්න වලට මොකද වෙන්නේ? විද්‍යාව මෙතන උපදිනකොටම, විද්‍යාව උපදිනකොටම මනෝ සංජේතන ආහාර නැති වෙනවා. තේරුණා නේද? මනෝ සංචේතන ආහාර නිෂ්පාදනය වෙන්නෙම විද්‍යාවෙන්ද අවිද්‍යාවෙන්ද? අවිද්‍යාවෙන්. ඒ විද්‍යාව උපදවන්න පුළුවන් ප්‍රත්‍යක්ෂ කොට අවබෝධ කරගත්ත කෙනෙකුට, ඇරෙන්න වෙන කෙනෙකුට බෑ. ඒ නිසා මුළු හෘද සාක්ෂියෙම බලන්න, ආත්මෙම බලන්න, අවබෝධයෙම බලන්න. සංගවාගෙන කෙලෙස් සංගවාගෙන නිවන් දකින්න බෑ. ගොඩාක් දේවල් හංගල මේ ලෝකේ හැම දෙයක්ම කරන්න පුළුවන්. ගොඩාක් දේවල් තමගේ නෝනට හංගන්න පුළුවන්, ස්වාමියට හංගන්න පුළුවන්, නීතියට හංගන්න පුළුවන්, උසාවියට නේද හංගන්න පුළුවන්, පොලිස් නිලධාරියට හංගන්න පුළුවන්, කාට කාටත් මේ ලෝකේ නොයෙකුත් නොයෙකුත් අවස්ථාවල නොයෙකුත් දේවල් හංගන්න පුළුවන්. ප්‍රධානියට යම් යම් දේවල් සංගවන්න පුළුවන්. නමුත් සංගවන්න බැරි කෙනත් එක්ක තමයි මේ ගනුදෙනුව දැන් කරගෙන යන්නේ. එහෙමනම් ඇති දේ ඇති විදියටම බාර ගන්න ඕන, නැති දේ නැති විදියටම බාර ගන්න ඕන. මොකද අපේ ගනුදෙනුව හෘද සාක්ෂියත් එක්ක. එයාටත් බොරු කරන්න ගියොත් එහෙම, ඉතින් පුදුම බොරුකාරයෙක් තමයි එයා. එයාට බොරු කරන්න ගියොත් ඔබම ඔබව රවට්ට ගත්තා වෙනවා. ඒ නිසා එයාට බොරු කරන්න එපා. එයාගේ පිළිබඳව ලෝකයේ වටේ ඉන්න අයට කියන්න යන්න ඕනේ නැහැ. තමන්ගේ ප්‍රශ්නේ තමන් තේරුම් අරගෙන තමන් විසඳ ගන්න ඕන. අනෙච්චරයි ඈ. තමන්ගේ ප්‍රශ්නේ තමන් තේරුම් අරගෙන ඒක විසඳ ගන්න ඕන. එහෙම නැතුව කාරණයක් එහෙම නොවේ. තමන්ගේ ප්‍රශ්නේ තමන් තේරුම් අරගෙන විසඳ ගන්න එකටයි මේ කියන්නේ. ඔබ ඒ ඉන්න තත්ත්වෙම ඔබේ ප්‍රශ්න ටික තියෙද්දී කවුරු හරි ඔබට දැන් ඔබ ඉන්නේ පළවෙනි ධානයේ සෝවාන් මාර්ගඵලයේ කියනකට සන්තෝසයිද? තේරෙනවද? මන් වෙහෙස වෙන කාලෙදී මට හිතුණා එක්තරා අවස්ථාවකදී අනේ කවුරු හරි කියනවනම් දැන් ඔයා සතර අපායෙන් නිදහස් වෙලා ඉන්නේ දැන් ඔබ මාර්ගඵලයකට පත් වෙලා කියලා නිකන් වාචිකව කර්මාචාරීන් වහන්සේ නිකන්ම කිව්වත් අනේ ඇති නේද කියලා එහෙම එකක් තිබුණා මේ භාවනා කරගෙන යන කාලේ. ඊට පස්සේ මට ඇත්තෙන්ම එහෙම භාවනා කරගෙන ගිහිල්ලා එවැනි තත්ත්වයකට මම පත් වුණායි කියලා ඔන්න ලැබෙනවා. ලැබුණට පස්සේ ඔව් යම්කිසි විශේෂ අත්දැකීමකුත් ලැබුණා. ඔය හිතන්න එපා මේ ඔය කය ගැස්සිලා යනවා, වෙවුලලා යනවා, ඇඟෙන් නිකන් කුට්ටියක් ගැලවිලා ගියා වගේ දැනුණා. ඒ අත්දැකීමම තමයි මටත් දැනුනේ කියලා හිතන්න එපා. ඒ වගේ අත්දැකීම් ලැබුණයි කියලා ඒ හැම දෙයක්ම අවබෝධය නිසා උණයි කියලා හිතන්න එපා. තේරුණා නේද? අවබෝධයටත් එහෙම වෙනසක් වෙනවා. නමුත් හැමදේම අවබෝධයට උනායි කියලා හිතන්න එපා. මොකද හීතලටත් වෙවුලනවනේ නේද? හීතලටත් වෙවුලනවා. දැන් නුවරඑළිය පැත්තේ කෙනෙක් බණහන ගමන් කියයි ස්වාමීන් වහන්සේ මම හොඳටම වෙවුලනවා කියලා කියයි. එතකොට කියනවනේ ඉතින් හීතලද? ඔහු දැන් 18ට 16ට හීතල ආමතරණේ කියලා. ඉතින් වෙවුලුව පමණින් මේ මගඵල එහෙම නෙමෙයි. ඒ වගේම එගේ යම් කිසි වෙනස් වීමක් නිසා හරි ඒ දේවලුත් වෙන්න පුළුවන්. ඈ බනහගෙන යද්දී වුණත් තමන්ගේ ප්‍රෙෂර් අන්බැලන්ස් නම් ප්‍රෙෂර් එක වැඩි වුණාම උන දාඩිය දානවා, මුතු ක්ලාන්තයක් වගේ ස්වභාවයක් ඇති වෙනවා. ඉතින් කෙනෙක් හිතුව මාර්ගඵල ලබන්න හැදුවි කියලා. හැවටීමනේ. ඉතින් ඒ නිසා එහෙම වෙන්න අවශ්‍ය නෑ. එහෙම දෙයකින් සම්පූර්ණයෙන්ම මේ ධර්ම අවබෝධය කියන ඒව සනිටුවන් කරන්නේ නැහැ. කෙනෙකුගේ වෙනස්කම් දැනෙනවා, කෙනෙකුට වෙනස්කම් දැනෙන්නේ නැහැ. ඒ ස්වභාවයක් තියෙනවා කියන එක හොඳට මතක තියාගන්න ඕන. ඉතින් පින්නතුනේ එහෙම දෙයක් කියනකොට ඔබ කැමතිද? ශනිකෝ මේ දැන් ඔබ ඉන්නේ සතර ධ්‍යානේ, දැන් ඉන්නේ හතරවෙනි ධ්‍යානේ, දැන් අදිෂ්ඨාන කරගෙන ඉන්නේ කියලා කිව්වම සන්තෝෂයිද? ඒව තැන් තියෙනවා අපේ ස්වාමීන් වහන්සේලාත් කරන. දැන් ඔබ ඉන්නේ පළවෙනි ධ්‍යානේ, දැන් ඔබේ ඇඟේ ඉදිකටු අනිනවා වගේ දැනෙනවා, කුඩා කුඩා වේදනා දැනෙනවා, දැන් ඔබ ඉන්නේ දෙවෙනි ධ්‍යානෙ කියලා කියනවා. එහෙම කිව්වයි කියලා එහෙම ධ්‍යාන වැඩෙන්නේ නැහැ. ඒ අගක් මුලක් දන්නේ නැති සාමාන්‍ය මෝඩ උපාසක අම්මලාටයි මහත්තුරුන්ටයි නම් ඕක හොඳයි. නමුත් සමද භාවනා ශේස්ත්‍රයෙන් භාවනා ඒ ශේස්ත්‍රයෙන් හරි වැඩපු කෙනෙක් එයා දන්නවා ධ්‍යාන හතර ලබන්න කොච්චර අමාරුද කියනවා නම් ඒ හරිය අමාරුයි. අරළු ගෙඩි කටේ දාගෙන හක්කේ ලී දාගෙන කේන්ද්‍රී ගගා භාවනා කරලා තමයි බොහොම අමාරුවෙන් හතරවෙනි ධ්‍යානේ අල්ලගන්නේ. එක දිගට මාස 6 7 8 මහන්සි වෙන්න ඕන. يعني වෙන කිසිම කාර්යයක යෙදෙන්නේ නැතුව. ඒ නිසා එහෙම සන්තෝෂ ලබන්න එපා. දැන් මටත් එහෙම ලැබුණා. එහෙම ලැබුණට පස්සේ මම මොකද කල්පනා කරේ? කල්පනා කරේ කොහොමද? ඊට පස්සේ මම බැලුවා අර ලබු ගෙඩිය ඔක්කොම හැලලා තා පොඩ්ඩක් හොලවල බලන්න ඕන. බෑග් එක ඔක්කොම අරන් දාලා තා පොඩ්ඩක් බෑග් එක අපි හොල්ලලත් බලනවා මොනවද මේක ඇතුළේ තව තියෙන්නේ කියලා. හෙල්ලෙනවනේ තියෙනවනේ. හොලවල බලනකොට මොකද්ද දැවෙන දැවීමක්, පිච්චෙන පිච්චිල්ලක් මේක ඇතුලේ පේන්න පටන් ගත්තා. ඔබත් දැන් ඒකම හොලවල බලන්න මේ කතාව අහගෙන ඉන්නේ නැතුව සොලවල බලන්න. දැවෙන දැවිල්ලක්, පිච්චෙන පිච්චිල්ලක් තියෙන, හෙලවනකොට හෙලවෙන, දැන් උදාහරණ දැක්කොට ලබු ගෙඩිය කියලා ගොඩක් අය දැකලත් නැතුව ඇති. ඉස්සර ඇට වර්ග එහෙම දාන්න මිනිස්සු හදාගන්න තියෙනවානේ. ලබු ගෙඩිය තමයි මදේ අයින් කරලා හොඳ ශක්තිමත් එකක් වතුර ගේන්නත් පුළුවන්, ඇට වර්ග දාන්නත් පුළුවන්, මේ ඕන දෙයකට ඒක පාවිච්චි කරන්න පුළුවන් ලබු ගෙඩිය. ඉතින් සොලෝල බලන්න ඕන. ඔබේ මනස තමයි මෙතන ලබු ගෙලිය. ඒක ඇතුලේ මොනවද තියෙනවද, මොනවද හිල්ලෙන මොනවා හරි. තියෙනවා නම් තියෙන විදියටම තේරුම් ගන්න, නැත්නම් නැති විදියටම තේරුම් ගන්න. ඒක සොලවා බලන කෙනාටම තමයි තේරෙන්නේ. නැත්නම් තියෙනවා කියලා හිතන්න යන්නත් එපා, තියෙනවා නම් නැහැ කියලා හිතන්න යන්නත් එපා. ඒක තේරෙන්නම ඕන තමයි. බැලුම් බැල්මට නොපෙනෙන සමහර අයට ඒක දැනෙනවා, තියෙනවා, තේරුම් ගන්න බැරි ස්වභාවයක් තියෙන්න පුළුවන්. ඒ කියන්නේ පරිස්සම් වෙන්න. ඒ නිසා වඩා ඥාන සම්පයුක්තව අවදීන් බලන්න ඕන. වඩාත් ඥාන සම්පයුක්තව අවදීන් බලන්න ඕන. වඩාත් ඥාන සම්පයුක්තව අවදීන් බලන්න ඕන. දැන් ඔබ ශ්‍රවණය කරන්නේ, ඔබ හඳුනාගන්නේ ඔබේම දහම, ඔබේම සිත, වෙන මොකවත් නෙමේ. ඔබ මේ හඳුනාගන්නේ ඔබේම සිතනේ හඳුනාගන්නේ. ධර්මයේ පෙනෙන්න ධර්මයේ දෙස බලන්න ඕන. ධර්ම සංඥාවක් තියෙන්න ඕන. දැන් ධර්ම සංඥාවක් ඇති කරගත්තොත් ඒ ධර්මයේ තමයි පේන්නේ. අධාර්මික සංඥාවක් ඇති කරගත්තොත් අධර්මයේ තමයි පේන්නේ. මොකද හේතුව මේ ඔළුවේ හැටිනේ. ගෙදර ගැන කල්පනා කරනකොට කල්පනා වෙන්නේ ගෙදර ගැන. අතීතය ගැන කල්පනා කරනකොට කල්පනා වෙන්නේ අතීතය ගැන. අනාගතය ගැන කල්පනා කරනකොට කල්පනා වෙන්නේ අනාගතය ගැන. ඒතකොට ධර්මය ගැන කල්පනා කරනකොට කල්පනා වෙන්නේ ධර්මය ගැන. දැන් හොඳයි, දැන් ධර්මය තමා තුළ තියෙන්නත් ඕන. ධර්මයේ දෙස බලන්න. ධාර්මික ඇසක් තියෙන්න ඕන ධර්මයේ දෙස බලන්න. දැන් උදාහරණයක් වශයෙන් සිංහල භාෂාවේ ඇසක් නැත්තම් සිංහල කියවන්න පුළුවන්ද? බෑනේ නේද? සිංහල හැක් වෙන්න ඕන සිංහල කියවන්න. ඉංග්‍රීසි භාෂාවේ ඇසක් නොවේ නම් ඉංග්‍රීසි කියවන්න පුළුවන්ද? බෑ. එතකොට ඉංග්‍රීසි භාෂාවේ ඇසක් අපි හදාගන්න ඕන. එතකොට භාෂාව පිටත් තියෙනවා, අපේ ආධ්‍යාත්මෙත් තියෙනවා. එතකොට මේ ධර්මයත් එහෙමයි. ධර්මයත් කියවන්න ධර්මයේ ඇසක් තියෙන්න ඕන. මේ විශ්වයේ පැතිරිලා හැමතැනම මේ පවතින ධර්මය කියව ගන්න ධර්මයේ ඇසක් ඔබට තියෙන්න ඕන. ඒකට කියනවා සදහම් ඇස. ඔබට මේ ධර්මයේ ඇස තියෙනවද? මේක තමයි අර චක්කුං උදපාදී කියන සම්බුද්ධ වචනේ ධම්මචක්කපවත්තන සූත්‍රයේදී දේශනා වුණේ. මෙන්න මේ සදහම් ඇස තියෙනවද? ඔබට තියෙන සදහම් ඇසද? එහෙමත් නැත්නම් අර නාමික පුජ්‍යලයා විසින් එකතු කරගත්ත ගොඩ ගහගත්ත කුණු ගොඩද? ඈ තමන් සිමියෝන් නම් ඈ සිමියෝන් සිමියෝන් කියන ලෝකය හදනවා. කොහොමද හදන්නේ? සිමියෝන්ට අදාළව බිරිඳක් ඉන්නවා, සිමියෝන්ට අදාළව දරුවෝ කීප දෙනෙක් ඉන්නවා, සිමියෝන්ට අදාළව ඥාති කොට්ටාසයක් ඉන්නවා, සිමියෝන්ට අදාළව ආගමක් තියෙනවා, සිමියෝන්ට අදාළව සංස්කෘතියක් තියෙනවා. ඕන් ඕක දාගෙන ඔළුවේ මිනිස්සු සිමියෝන් කියලා කල්පනා කරනවා. දැන් එතකොට එයා සත්‍ය දකිද? නෑනේ. එයා සත්‍ය දකින්නේ එයා හදාගත්ත ලෝකයේ තුල එයා ජීවත් වෙනවා. තමන්ගේ හීනේ තමන් දකිමින් ජීවත් වෙනවා. සත්‍ය දකින්නේ නෑ. එතකොට මේ ලෝකෙ මේ ප්‍රභේදන මෙච්චර පවතින්නේ ඇයි? සත්‍ය නැති නිසා. ආගම් ප්‍රභේදන මෙච්චර ලෝකෙ තියෙන්නේ ඇයි? සත්‍ය නැති නිසා. වාර්ගික ප්‍රභේදන මෙච්චර තියෙන්නේ ඇයි? සත්‍ය නැති නිසා. පුජ්‍යල ප්‍රභේදන තියෙන්නේ ඇයි? නේද? පුජ්‍යලයා පුජ්‍යලයා අතර මේ හැම තැනම තරඟකාරීත්වයක්, හැම තැනම තරඟකාරීත්වයක්, හැම තැනම ප්‍රභේදනයක් තියෙන්නේ ඇයි? මේ සත්‍ය නොදකින නිසා. මේ සත්‍ය දැක්කොත් මේ ප්‍රභේදනය නෑ, ජය පරාජය නෑ, පුජ්‍යල විෂමතා ප්‍රභේදන නැති වෙනවා, ආගම් ප්‍රභේදන නෑ, ජාති ප්‍රභේදන නෑ, වර්ග ප්‍රභේදන නෑ, කුල ගෝත්‍ර ප්‍රභේදන නෑ, උස් පහත් නිටි ඒවා නැහැ. ධර්ම අවබෝධය කරගත්ත කෙනෙකුට එයා පෝසත්ද දුප්පත්ද කියලා එයා ගණන් හදන්නෙත් නැහැ. එයා ලෝකේ අනිත් කෙනාව ගණන් හදන්නෙත් නැහැ. ඕනම් පොඩ්ඩක් හඳුන ගන්නවා මෙයා යහපත්ද අයහපත්ද කියලා විතරයි. ඒක හොඳයි. එහෙනම් ප්‍රභේදන රාශියක ඉන්නේ ඇයි? මේ සත්‍ය නොදකින නිසානේ. මෙන්න මේ ප්‍රභේදන නොදකින ඇස, සදහම් ඇස ඔබට තියෙනවාද? ප්‍රභේදන නොදකින ඇස. ඔබ තවමත් මිනිසෙක්ද? මොකද උත්තරේ? ඔබ තවමත් ස්ත්‍රියක්ද? ගැහණියක්ද? ස්ත්‍රියක්ද ගැහණියක්ද? මොකද උත්තරේ? දැන් ඔබෙන් ලැබෙන්න ඕන, ඔබම ලියාගන්නකෝ කියන්න ඕනේ. ලියාගන්න කියන්නේ හිතේම. ඔබ පුරුෂයෙක්ද? ඔබ තවමත් පුරුෂයෙක්ද? චෙක් කරලා බලන්න, පරීක්ෂා කරලා බලන්න. ඔබ තවමත් බෞද්ධයෙක්ද? එහෙම නැත්නම් වෙනත් ආගමිකයෙක්ද? ඔක්කොටම ඔව් ඔව් තියෙනවා තියෙනවා කියලා උත්තර ආව නම් ඔබ තාමත් පුතඥ. ඔබ තාමත් පුතඥ. ඕවට තියෙනවා තියෙනවා කියලා ආවාන. ඒව තියෙන නිසා ඒ වෙනුවෙන් මහා දුක් රසක් විඳින්න ඕන නේද? දැන් බෞද්ධයෙක් වුණාම බෞද්ධ දුක් විඳින්න ඕන. වෙනත් ආගමිකයෙක් වුණාම ඒ ආගමට අදාළ දුක් විඳින්න ඕන. යම් සංස්කෘතියකට අදාළ වුණාම සංස්කෘතික දුක විඳින්න ඕන. යම් ජාතියකට අදාළ වුණාම ජාතික දුක විඳින්න ඕන. දැන් මේ ලෝකෙ මේ මිනිස්සයා කියන කෙනෙක්ව මේ ඉහෙලට ගන්න කියලා නෙමෙයි මහන්සි ගන්නෙ. ලෝකෙ මොනවද ඉහෙලට ගන්න හදන්නේ? ආගම්. ඒ කියන්නේ තිරිසන් බල්ලෙක් වුණක් කමන්නේ. ඒ බල්ලගේ කලේ ලාංඡනේ දිනවනම්, බල්ල තොප්පියක් දානවනම් ඒ ඇති. ලෝකෙට වෙලා තියෙන්නේ ඒකයි. තිරිසන් බල්ලෙක් වුණක් කමන්නේ අපේ ආගමේ වෙන්න ඕන. තිරිසන් බල්ලෙක් වුණක් කමන්නේ ඕ ඇත්තටේ බල්ලු නැද්ද එහෙම මේ දැන් දෙමළ බල්ලෝ සිංහල බල්ලෝ මුස්ලිම් බල්ලෝ කියලා දැන් ඒ ගෙවල් වල බල්ලෝ ඇති කරනවනේ මං හිතන විදිහට ඒ ගෙවල් වල ඉතින් ඒ බල්ලත් ඒ ආගම අදහනවා ඇති නැදෝ වෙන්න විදියක් නැහැනේ එළුවොත් එහෙම වෙන්නේ නැතේ බෞද්ධ එළුවෝ බෞද්ධ හරක් ඈ ඒ වගේම මේ මුස්ලිම් හරක් කතෝලික හරක් හින්දු හරක් ඇති ඔබට තේරෙනවද මිනිස්යාගේ මේ විෂමතාවයේ බෙදුනේ අවිජ්ජාවච්ඡය සංඛාරා කියන තැනින් කියලා දැන් පේනව නේද මේක ආධ්‍යාත්මය තුලින්ම මේ මිනිස්සුත් වෙනස් කරගන්න ඕන අපිත් වෙනස් කරගන්න ඕන අපි විතරක් වෙනස් කරගෙන ඉඳලා හරියන්නේ නෑ නැත්තම් මේ අතේ පයේ තියෙන දේවල් විතරක් නෙමෙයි ඇඳිවතත් ගලවගෙන යාවේ ලංකාවේ උනත් ඇවිදගෙන යද්දී හරි පරිස්සමෙන් යන්න ඕනනේ බෑග් එක පවා තදින් අල්ලගෙන යන්න ඕන මාලයක් තිබ්බට ඒක වහගෙන ආරක්ෂා කරගෙන යන්න ඕන මේ ලෝකේ මහ පුදුම තැනක් බවට පත් වෙලා තියෙන එකට හේතුව මිනිස්යාගේ හිතේ ධර්මය අතුරුදහන් වීම නිසා මුර්ග ගති ඇතිවීම නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන අනාගතයේදී ආයුධ වරුසා වැහැලා ඒ ආයුධවලට කැපිලා මිනිස්සු මේ යනවා කියලා. එතකොට මොකද්ද මේ බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ? පින්නතුනේ මේ දැන් කාලේදී ඔය උඩින් ඇවිල්ලා වදින්නේ මොනවද? ගුවන් ප්‍රහාර. එතකොට බුදුහාමුදුරුවෝ ඒ කාලේ කිව්වනම් මේ කපීර්යානා කියලා જાතියක් අනාගතේ බිහි වෙනවා. ඈ ඒකට මල්ටි බැරල් කියලා જાතියක් එනවා. ඈ මේ වගේ රොකට් ප්‍රහාර තියෙනවා මෙහෙම කියලා කිව්වොන මිනිස්සු මොකද්ද කියන්නේ? මොකද්ද කොහෙද වචනේ කොහෙද කියලා හැ. එනේ බුදුහාමුදුරුවෝ දකිනවා උඩ ඉඳලා මේ වැටෙන විශාල ආයුධ ඒව පුපුරනවා පිපිරිලා ඒවට කැපිලා මිනිස්සු මැරෙනවා. ඉතින් කිව්ව ආයුධ වරුසා වැහිනවා වැහැලා මිනිස්සු කැපිට ගැටිලා විනාශ වෙනවා කිව්වා. මුර්ග සංවරුසාව වෙනවා. මේ මුර්ගයෝ වගේ මිනිස්සු බිහි වුණාට පස්සේ තියෙනවා. ඒ නිසා මේ ලෝකෙ වහාම ආධ්‍යාත්මයට දෙසට හැරිලා බලලා හිත තුලින් තමයි අපිට පූර්ණත්වයට පත් වෙන්න පුළුවන්, සෑහීමට පත් වෙන්න පුළුවන්, උගත් වෙන්න පුළුවන්, පරිණත වෙන්න පුළුවන්, පූර්ණත්වයට පත් වෙන්න පුළුවන්, යම්කිසි තත්වයකට, ස්ථාවරයකට, ජේෂ්ඨත්වයකට පත් වෙන්න පුළුවන් කියලා කල්පනා කරන්න ඕන. දැන් ගොඩාක් දෙනෙක් හිතන්නේ මේ බාහිර දෙයින් ජේෂ්ඨත්වයකට පත් වෙන්න පුළුවන් කියලා. ඒක වැරදි. දැන් අම්මලා තාත්තලා හිතන්නේ අපේ පුතා තත්ත්වයකටපත් කරන්නම් ડોක්ටර් කෙනෙක් කරන්නම ඕන. ඉංජිනේරුවරයෙක් කරන්නම ඕන. එහෙම හිතනවද? නෑ, සතුටෙන් ජීවත් වෙන මිනිස්සෙක් හදන්න. එයා ක්ලීනින් කරලා කවන්නේ සතුටෙන් ජීවත් වෙන මිනිස්සෙක් හදන්න. ડોක්ටර් කෙනෙකුත් හදන්න, ඉංජිනේරුවෙකුත් හදන්න. ඒ පරිසරය තුළ ඒ හැකියාව සහ ඒ පහසුකම් සහ ඒ සතුට තියෙනවා නම්. නමුත් ඒකම නෙමෙයි ජීවිතේ පූර්ණත්වයට පත් කරන්න තියෙන එකම මාර්ගය කියලා තේරුම් කරගන්න ඕන. තමනුත් මේ ආධ්‍යාත්මයම තේරුම් කර ගැනීම ඇරෙන්නට වෙන මාර්ගයක් නෑ පරිපූර්ණ වන්න. අපි අරමුණක් අතහැරලා තව අරමුණකට පිවිසියාද? එහෙම නැත්නම් සියලු සංස්කාරකයෝ අනිත්‍යයි. සියලු හදන දේවල්, සියලු මවන දේවල්, සියලු නිර්මාණ අනිත්‍යයි. දැන් මේක වෙලා තියෙන්නේ මොකද්ද මේ අනිත්‍යයි කියන වචනේ අපිට කියලා දෙන්න කිව්වට වැඩක් නැහැ. ඇයි හේතුව මේ අනිත්‍යයි කියන වචනේ ලෝක විනාශ කරලා ඉවරයි. අනිත්‍යයි කියලා කියන එක නිත්‍ය කරලා ඉවරයි. කවුද? ස්වාමින් වහන්සේලා, උපාසක උපාසිකාවොත්, මිනිස්සු අනිත්‍යයි කියන එකට ප්‍රේම් එකක් හදලා ඉවරයි. හදලද නැද්ද? ලෝකේ හදලා ඉවරයි. ස්වාමීන් වහන්සේලා අනිත්‍යයි කියන්නේ මොකද්ද කියලා පොත් ගානක ලියයි. ධර්මදේශනා ටොන් එකක් දේශනා කරයි අනිත්‍යයි කියන්නේ මොකද්ද කියලා. අනිත්‍යයි කියන්නේ වචනයක් නෙමෙයි. එක වචනයකින්වත් ඒ ගැන විග්‍රහයක් කරන්න බෑ. ටොන් ගණන් ඒ ගැන කතා කරන්න බෑ. මොකද හේතුව අනිත්‍යයි කියන්නේ ඒ තරම් නිශ්චල දෙයක්. අනිත්‍යයි කියන දේ ඒ තරම්ම නිශ්චල දෙයක්. ඒ ගැන ටොන් ගණන් කතා කරන්න දෙයක් නෑ. එහෙනම් අර සංස්කාර වශයෙන් පුරෝගත සංකල්පිත අනිත්‍යයක් ගැන නම් නෙමෙයි ස්වාමින් වහන්සේ මේ කතා කරේ. සංකල්පිත අනිත්‍ය නෙමෙයි. සංකල්ප නොවූ අනිත්‍ය. හා සංකල්ප නොවූ අනිත්‍ය ගැන කියන්න බලන්න මොනවා හරි. ඒක විඳින්න පමණයි පුළුවන්. ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන් පමණයි පුළුවන්. ඒ වින්දනය කියන වචනය දෙන්න පාවිච්චි කරාට අර වේදනාත්‍රයට අයිති නොවන වින්දනය, වේදනාත්‍රයට අයිති නොවන වින්දනය අනිත්‍ය තුල තියෙනවා. ඉලක්ක කරගෙන යන්න හම්බ වෙයි කොයි වෙලාවකරි, හසු වෙයි කොයි වෙලාවකරි, තමන්ට මුණ ගැසේ ධර්මයේ කොයි වෙලාවකරි බලාගෙන යන්න. ඔය කැලෑස් ඉඳගෙන පාර හදාගෙන යන්න ඕන. තමන්ගේම බුද්ධිය තුල වැවිච්ච මහා ඝන කැලෑවක්, මහා ඝන කටු පඳුර වලින් පිරිච්ච වනලැහැබක් වගේ මේක පාර හදාගෙන යන්න ඕන තමන්ගේම මොලේ ඇතුලේ. මෙන්න මේ වචනේ හොඳට තේරුම් අරගෙන මේ කැලෑව පීරගෙන යන්න ඕන. ස්ත්‍රියක් කවදාවත් නිවන් දකින්නේ නැහැ. පුරුෂයෙක් කවදාවත් නිවන් දකින්නේ නැහැ. එහෙමනම් නිවම්මකට තල්ලු කරන්න ඕන ස්ත්‍රියෙක් පුරුෂයෙක් පුජ්‍යලයක් එහෙම නෙමෙයි. මේ පුජ්‍යලය තල්ලු කරගෙන ගියාට පුජ්‍යලයට මේක මුණ ගැහින්නේ නැහැ. මෙන්න මේ වචනේ හොඳට තේරුම් අරගෙන මේ කරන් මෙතන කීප දෙනෙක් මට පේනවා හොඳට වීරිය කරනවා, උත්සාහ කරනවා, නිවන් දකින්න මැරෙන්න හදනවා. කවුරු කළාවද නිවන් දකින්න හදන්නේ? අර බලලුලවා කොස්සට බානවා වගේ කවුරුලවාද නිවන් දක්කන්න දන්න පුද්ගලයා ලවා ස්ත්‍රිය ලවා තමා කියන ස්ත්‍රිය නං ස්ත්‍රියෙක් යාව දානවා ඉස්සරහට. පුරුෂයෙක් නම් තමන් පුරුෂයෙක්, නපුරුෂකයෙක් නම් නපුරුෂකයා හරි දාන ඉස්සරහට දාලා මොකද බලන්නේ එයා ලවා නිවන් දක්කන්න හදනවා. එයා ලවා නිවන් දක්වන්න බැහැ. එනිසා එයා දාන්න එපා මේ ධර්මයේ තරගයට, මේ ධර්ම මාර්ගයට. පින්නතුන කුඩා ළමයින්ට වගේ හැමදේම විග්‍රහ කරන්න ඕනේ නැහැ. මේ ස්ත්‍රිය කියලා කියන්නේ මොකද්ද? ස්ත්‍රී අනුරූපී වූ, පක්ෂපාතී වූ යම්කිසි චින්තන රටාවක්, රිද්මයක්, ස්ත්‍රී රිද්මය තියෙනවා. එහෙම නැත්නම් ඒකට කියනවා ස්ත්‍රී ගතිය. පුරුෂයා කියන්නේත් ඒකමයි. සිතුවිලි ගලන රිද්මයක්, රටාවක්. එහෙම නැත්නම් අපි ඒකට කියනවා පුරුෂ ගතිය, පිරිමි ගතිය කියලා. මේ ස්ත්‍රියෝ වේවා පුරුෂයෝ වේවා මේ සියලු දෙනාම නිවන් දකින දන් හඳුන්වන්න පුළුවන් එක නමක් තමයි කාන්තාව. කාන්තාව කියන්නේ මොකද්ද? කාන්දම. මොනවද කාන්දම් වෙන්නේ? සංස්කාර ඇදගන්නා වූ ස්වභාවයක්. එහෙනම් මෙතන නිවන් අවබෝධ නොකළ සියලු දෙනාම එක නමකින් හඳුන්වන්න පුළුවන්, අර පින්වත්නි කියලා හඳුන්වනවා වගේ කාන්තාවනි. කාන්තාවෝ කියලා හඳුන්වන්න පුළුවන්. මොකද්ද? ඇලෙන ගති තියෙන. මොකද්ද හේතුව? මොනම හරි පැත්තක ඇලෙනවා. ඉන්ද්‍රියන් සය ගත්තාම ඒක ඇලෙනවා. කාලය ගත්තාම ඒක ඇලෙනවා. පංච උපාදානය ගත්තාම ඒක ඇලෙනවා. ත්‍රිවේදනාව ගත්තාම ඒක ඇලෙනවා. දෘෂ්ටි කෝටි ගානක ඇලෙනවා. සංකල්ප කෝටි ගානක ඇලෙනවා. වචන කෝටි ගණන්වල ඇලෙනවා. කොහොමද කාන්තාවනි? බලන්න ඒ කාන්දන් හිතේ ස්වභාවය. ඔබට තිබෙන්නේ කාන්දන් හිතක්ද? එහෙම නැත්නම් නෙළුම් පතක් වෙන සිතක්ද? ඔබට තිබෙන්නේ කාන්දන් සිතක්ද, නෙළුම් පතක් වෙන සිතක්ද? ඔබේ සිත අවබෝධ කර ගැනීම, නිවැරදි කර ගැනීම ඔබ සතුම වගකීමක්. ඕකට එබිලා බලලා ඕක හදන්න වෙන කවුරුවත් එන්නේ නැහැ. අම්ම තාත්තටත් බෑ, ගුරුවරුන්ටත් බෑ, කාටවත් බෑ. අත්තාහි අත්තනෝ නාතෝ, ඔබේ ගැලවුම් කරුවා ඔබමයි. අපි ගැලවෙන කෙනාට ගැලවෙන්න උදව් කරනවා මිසක් ඔබ තමයි ඔබේ ගැලවුම් කරුවා. ඇලවුම් කරුවත් ඔබයි, ගැලවුම් කරුවත් ඔබම තමයි. අනවබෝධය නිසාමයි, අවුරුදු 100ක කාලසටහනක් හදාගන්න බැරි නිසාමයි මෙච්චර මමත්වේ. අවුරුදු 100ක කාලසටහනක් හදන්න පුළුවන් වෙච්ච කිසි කෙනෙකුට මහා පැතුරුණු තඩි බැඳීමක්වත් වෛරයක්වත් ක්‍රෝධයක්වත් ඉරිසියාවක්වත් මානයක්වත් තනතුරක්වත් පුජ්‍යලත්වයක්වත් හදන්න පුළුවන් කමක් නැහැ. අවුරුදු 100ක කාලසටහනක් හදන්න පුළුවන් නම්, ටයිම් ටේබල් එක හදාගන්න පුළුවන් නම්, ඒ කියන්නේ අවුරුදු 100ක් එහාට දකින්න පුළුවන් නම්, බලන්න මහරහතන් වහන්සේලා අවුරුදු 5000ක් ගැන හිතලා උන්වහන්සේලා වැඩ කළා අනාගතයේ ධර්මයේ පිහිටවන්න. ඔබ ඔබේ ආත්මය ගොඩ කරන්න අවුරුදු 100ක් ගැන එහාට හිතන්න. ඊට පස්සේ විසඳන්න ප්‍රශ්නයක් නැහැ පින්වතුනි, යටපත් කරන්න, මතු කරන්න. අවබෝධයටපත් වුණාට පස්සේ ඒක අවබෝධය නිසාම ගිලිහී යනවා. අනිත් දේවල් කියන්න ඕනේ. ඔබේ අතේ තියෙන මැණික් ගලක් නෙමෙයි වීදුරු කැබැල්ලක් කියලා අවබෝධය ඇති වුණොත් ඒක පැත්තකට විසිකරණයව කියන්න උමනාව නෑ. ඒක අහකට දාලා විසිකරලා දාලා යනවන්න. නොතරයි දිනුම වගේ තමයි. නොතරයි දිනුමේ ටිකට් එකේ නොතරයි ඒ දිනුමක් නෑ කියලා දැනගත්තාම ආයෝක ඉරන්න, ඕක වීසි කරන්න, ඕක අයින් කරලා දාන්න, ඕකට නොඇලෙන්න කියලා මුකුත් කියන්න උවමනාව නෑ. ඒ මොහොතේම අනිත් දේවල් ටික ඉබේම සිද්ධ වෙනවා. ඒකට මේ ජීවිතයේ සාරවත් බවක්, ඒ කියන්නේ හරයක් ගන්න පුළුවන් තරම් නෙමෙයි ඇලෙන්න ගැටෙන්න සුබ අසුබ වශයෙන් ගන්න හරයක් ගන්න පුළුවන් කමක් නෑ. ඉතින් බෞද්ධයන්ට වැරදිච්ච වශයෙන් දේ තමයි මේ අසුබ වශයෙන් ගැනීම. ලෝකය අසුභ වශයෙන් ගන්න එපා. අසුභ වශයෙන් කියලා කියන්නේ සුභයේ අනිත් පැත්ත. සුභ වශයෙන් ගන්නත් එපා, අසුභ වශයෙන් ගන්නත් එපා. ගන්න දෙයක්වත් නැහැ. ඥානය අවදි කර බැලූ කල්හි අවබෝධය, අවදි කර බැලූ කල්හි සාරයක් වශයෙන් ගන්නවත්, නිස්සාර වශයෙන් ගන්නවත් සාරයක් නැහැ. මේ මොහොතේ ඔබ වාසය කරන්නේ ධර්මාසත්තවද? ඒ කියන්නේ ධර්ම අවබෝධයේ පිණිස ආසත්තව. එක එක දේවල් වලින් ආසත්ත වෙනෝනේ මිනිස්සු ජීවිත කාලෙදී. එක එක කෙනා එක එක දේවල් වලට, ධනයට ආසත්තව ජීවත් වෙනවා. ධනයම තමයි, සල්ලිම තමයි, වෙන වැඩක්වත් වැඩක් නැහැ. ඊට පස්සේ ආලවක යකාවගේ නෝනට ආසත්තව ජීවත් වෙන නෝනම තමයි ඉති, වෙන දෙයක් නැහැ ඉති. නෝන වෙනුවෙන්ම මුළු ජීවිත කාලෙම වැය වෙනවා. ස්වාමියට ආසත්තව ඉන්නවා, දරුවන්ට ආසත්තව ඉන්නවා. එහෙම ආසත්ත භාවයෙන් තියාගන්න එපා. බලයට ආසත්ත භාවය, මැරෙනෝ පේන්නේ චන්දපොලේ නේද, මේ වේදිකාවේ වැඩි තියාගෙන මරාගෙන ඔය ලංකාවේ ඉන්න බලය කරා ගමන් කියපු ගොඩාක් මැති ඇමතුරුන්ගේ ඇඟ ඇතුලේ උණ්ඩ, ඔළුවේ, පපුවේ හැමතැනම උණ්ඩ. ඒ නිසා මොලේ කචා හැමතැනම. මොකද හේතුව? ඒක ඒ තරම් ආසත්ත භාවය වැඩි. බලය වෙනුවෙන් මිනිහ මරනවා. තමන් සහෝදරයා වුණත්, අම්ම තාත්තා වුණත් විනාශ කරගෙන යන ලක්ෂණයක් මේ බලය තුළ තියෙනවා. ඒක මහා භයානක තත්ත්වයක්. ඒ නිසා ඔබ ධර්මාසත්ව සිටියොත් ඔබට ධර්මය ලැබේවි. හැබැයි ඒක ආසත්ත භාවය දුරු කරන එකක්. නමුත් අපි ඒකට කියනවා ධර්මයට කැමැති බව කියලා, ධම්ම රති කියලා. ධර්මාසත්ව සිටින්න. ඇයි අපි ධර්මාසත්ව සිටිය යුත්තේ? ඔබට වෙන ගැළවීමක්, වෙන දොරටුවක් වෙන පිළියමක් නැහැ. හැබැයි ඔබ උඩින්නම් රවට්ටන්න පුළුවන් ඕනනම් මෙහෙමයි. බුදුහාමුදුරුවෝ විශ්වාස කරනවා නම් ඔයා යන්නේ දිව්‍ය ලෝකෙමයි. රවට්ටන්න පුළුවන්. අපේ දෙයියෝ විශ්වාස කරනවා නම් ඔයා යන්නේ ස්වර්ගයමයි. එහෙම රවට්ටල නැද්ද? මේ දෙයියා ඇර වෙන දෙයියෙක් නැත. ඉන්නව නම් තෝ දෙයියා පමණයි. එහෙම තමයි මේ ලෝකේ මෝඩයෝ මෝඩයට අන්දලා තියෙන්නේ. ඊට පස්සේ මෝඩයෝ මෝඩයට අන්දන වැඩි මෝඩයෝම කරගෙන යනවා. ඊට පස්සේ ඉතින් මෝඩයෝම ඒවට අහුවෙනවා. මෝඩයෝම මේ දේවල් කරනවා. මෝඩයා ආයි මෝඩයෝකම ට්‍රාන්ස්ෆර් කරනවා ඇරෙන්න. වෙන දෙයක් ට්‍රාන්ස්ෆර් කරන්න බෑනේ නේද? මෝඩකම ඔළුවට ගියාට පස්සේ මෝඩකමම මේ මිනිහට ට්‍රාන්ස්ෆර් කරනවා මිසක් එයාට වෙන දෙයක් ට්‍රාන්ස්ෆර් කරන්න බෑ. එළියට දෙන්න බෑ. බුදුහාමුදුරුව අහනවා මේ එතකොට මේ එක එක මිනිහට එක එක දෙයියෝ ඉන්නේ මොකද කියලා අහනවා. ඒක තමයි බුදුරජාණන් වහන්සේ කියනවා. එතකොට එක එක මනුස්සයට එක එක ඇදහිලි දෙන්නේ මොකද කියලා අහනවා. ඒක නෙන්නම් කියලා අහනවා. එතකොට බුදුහාමුදුරුව අහනවා ඔබට තේරෙන්නේ නැද්ද මහණෙනි මේක මොලේ ප්‍රශ්නයක් කියලා. ඔබටවත් ඒක තේරෙන්නේ නැද්ද නේ? මොලේ ප්‍රශ්නයක්. එහෙනම් ඒක ඔක්කොම එකක් තියෙනුනේ. මේ තියෙන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පද්ධති පහක් තියෙන්නේ. එතකොට මේ විශ්වාසයන් මේ ලබ්ධික භාවය නැති කරගත්තා මේ මායාවන් තුළ ඉන්නවා. මම කියන්නේ මේක බෞද්ධ පරිසරය තුළ නැහැ කියලා. බෞද්ධ පරිසරය තුළ මිත්‍යා දෘෂ්ටිය බහුලයි. අර අනිත් ආගමිකයන්ට ඉන්නේ එක දෙයියයි. බෞද්ධයන්ට කීයක් ඉන්නවා? 33 කෝටියක් ඉන්නවා. ඊට පස්සේ ගත්තාම ඔය නම් සෙට් එකම කියන්න පුළුවන්. ගම්බාරවරු, පත්තිනවරු, කාලිලා, අදිහූනියන්, විෂ්ණු ඔය ඔක්කොම ඉන්නව කරන මේ දෙවිවරු සෙට් එකම ඉන්නව. එහෙමයි ඇති. ඒ අයට එහෙම ඉද්දාවේ. තේරුණා නේද? ඒ එහෙමයි ඉන්නෝ. ඒ අය ඉද්දාවේ. ඇත්තට කරදර කරන්න එපා. ඉතින් මම නම් කල්පනා කරන්නේ එහෙම දෙවියෙක් ලෝකේ ඉන්නවා නම් ඒ දෙවිය මට ප්‍රශංසා කරනවා. මොකද හේතුව? මං එයාට කරදර කරන්නේ. ඒ නිසා ලෝබලාව වදාහරන වෙලාවක කල්පනා කරයි අනේ මේ ලෝකේ එකම එක මිනිහෙක් ඉන්න මට කරදර කරන්නේ දෙයි. ඈ මාව කූද්දන්න ඇති. ගන්ටාර ගහලා මාව කූද්දනවා. ඈ ඉතින් මට හරි පුදුම හිතෙන්නේ. මට හිතේ මහා පුදුමයක් හටගන්නවා. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසේ යනගසා ලේ බේරිමින් ඉන්නවා. එතෙන්ට ගිහිල්ලා ස්වාමීනි මගේ කාර් එක ලබා දෙන්න, ස්වාමීනි මගේ බඩේ කැක්කුම සනීප කරලා දෙන්න, ස්වාමීනි අපගේ විවාහය සාර්ථක කරලා දෙන්න. කාටද මේ කියන්නේ? අර කුරුසියේ වේදනාව විඳින ජේසුස් ක්‍රිස්තුස් වහන්සේට. මිනිසුන්ට හිතක් පපුවක් තියෙනවනේ. තේරෙනවා නේද? හිත බගුවක් තියෙනවනේ. එතුමාව පාවල දුන්නට පස්සේ එතුමන්ට ඒක දරා ගන්න බැරිව ඔබට මානසික සහනයක් ලැබෙනවා නම් මේ රොටි කෑලි කන්න මගේ මාංශ කියලා හිතාගෙන අර පාවා දීපු නිෂ්ඵල මිනිසුන්ට, නිග්‍රහශීලී මිනිසුන්ට දුන්න කාපිය මෙහෙම මගේ මස් කියලා හිතාගෙන අර අපි අපි වහරෙත් කියන්නේ, අම්මල දාත්තල කියන්නේ තොපි කාපිය මගේ මාළු කියලා. ඒ වගේ එතුමන් කිව්වා මේවා ඔබට සහනයක් ලැබෙනවා නම් මගේ මාංශ හරි ගාලා ඔබව සහනයට පත්වෙන්න කියලා. දැන් ඒක වරදවා කරලා තේරුම් අරගෙන ඒ මාංශ කියලා හිතලා කන්න දුන්නාම කනවා. කන්න දෙනවා නේද? මොනවද පෙති වර්ගයක් දෙනවා කන්න. ඒව දුන්නාම මේක කනවා. මං ඇහුවා දැන් මෙහෙට ආවා ඒක වගේ දෙන මං කිව්වා දැන් ඔබේ අම්මා ටොපියක් හරි දුන්නොත් පුතේ මේක කාපම් මගේ මස් කියලා හිතාගෙන කියලා කන්න පුළුවන්ද කියලා. එතකොට ඔබ සැබෑ ආදරේ නම් සාස්ෘන් වහන්සේට සාස්ෘන් වහන්සේගේ මස් කියලා හිතාගෙන මේක කාපම් කියලා දුනොත් කනවද කියලා. මං කිව්වා ආදරේ නම් කන්න බෑනේ. මඩ නම් කරන්න බෑ. ඈ බුදුහාමුදුරුවෝ දුන්නොත් එහෙම නේද? මේක මගේ මස් කියලා හිතාගෙන කාපම් කියලා කනවද? දුන්නත් කියන්නේ ප්‍රතික්ෂේප කරන්න එපා. ඔය මම මේක එහෙම හිතලා ගන්න බෑ. මොකද චේතනාව මෙතන හොඳ නෑ. එකක් මිනී මස් කන එක, අනිත් එක සාස්ෘන් වහන්සේගේ මස් කන එක. ඈ අනිත් එක මහා විකාරයක් නේද? ප්‍රතික්ෂේප කරනවා. ඒක ඔබ සංවේගයෙන් දුනොත් ඒක එපා. මොකද මම දැහැමි කෙනෙක්, මම ඔබට සතුරුකම් කරන කෙනෙක් නෙමෙයි. මම ඒක ප්‍රතික්ෂේප කරනවා. එහෙනම් ඒක ප්‍රතික්ෂේප කරපු අය තමයි ශ්‍රේෂ්ඨ. ඒක බාරගත්ත අය නෙමෙයි ශ්‍රේෂ්ඨ. අවිද්‍යා පරමම්මලං. ඉතින් මිනිසුනේ තමන්ගේ ප්‍රඥාව පහල කරගන්න, ඥානය පහල කරගන්න. මේක අපි ගමක් ගමක් ගාන ගිහින් රටට රටක් ගාන ගිහින් හැම මිනිස්සයටම කූද්ද කූද්ද කියන්නේ, හොයන කෙනෙකුට අහුවෙන්න ඔහේ වපුරලා තියෙනවා මිසක් මේක තර්ක කළා වාද කළා විවාද කළා කියලා දෙන්නේ කියලා දෙන්න දෙයක් ඇත්තෙත් නැහැ. කිසි දෙයක් විවේචනය කරන්න දෙයක්වත් නැහැ. කිසි දෙයක් අනුමත කරන්න දෙයක්වත් නැහැ. මේ කිසි දෙයක් විවේචනය කිරීමෙන් අවබෝධ කරගන්නත් බෑ. කිසි දෙයක් අල්ල ගැනීමෙන් අනුමත කර ගැනීමෙන් අවබෝධ කරගන්නත් බෑ. විවේචනය කිරීමෙන් දෝෂ සහිත මනසක් හට ගන්නවා. අගය කිරීමෙන් ඇලීමේ මනසක් හට ගන්නවා. අපි මේ විවේචනය කිරීම කියන එකත් ප්‍රහාණය කරලා දුරු කළා, ඇලීම කියන එකත් ප්‍රහාණය කරලා දුරු කළා. නිවන් අවබෝධයේ පිණිස නම් ඔබ නිර්වස්ත්‍රව ඇවිදගෙන යා යුතුය. නිර්වස්ත්‍රව කියුවාම කෙනෙක් හිතන්න පුළුවන් මේ ඇඟේ තියෙන ඇඳුම් ගැලෙව්වට පස්සේ නිර්වස්ත්‍රයි කියලා. නෑ, ඊට පස්සේ තව ඇඳුමක් තියෙනවා. මොකද්ද? හම. ඒකත් ඇඳුමක්. ඊළඟට තව ඇඳුමක් තියෙනවා, මස්. ඒකත් ඇඳුමක්. ඊළඟට තියෙනවා නහර. ඒකත් ඇඳුමක්. සමහර ගෑනිගේ කලිසම් ඒ මේ බැලුවම නික නහර වගේ තමයි හැමදැනම. ඊට පස්සේ එදිනුත් එහාට ගියාම තව ඇඳුමක් තියෙනවා. නහරත් අයින් කරාම ඇට. ඒ සියලු ඇඳුම් නැතුව යන්න කියන්නේ. ඒකයි නිර්වස්ත්‍රව කියන්නේ. එතකොට මේ නිර්වස්ත්‍ර වූ පුජ්‍යලයාට විලි නැහැ. විලි නැති නිසා විලි ලැජ්ජත් නැහැ. විලි තිබුණොත් විලි ලැජ්ජ ඇතිනේ. විලි නැති නිසා විලි ලැජ්ජත් නැහැ. එහෙමනම් විලි නැතුව, විලි ලැජ්ජ නැතුව යන ගමන. අන්න ඒකටයි නිර්වස්ත්‍රව යනවා කියලා කියන්නේ. මම විශ්වාස කරනවා මෙතන ගොඩක් අය මැණික් ව්‍යාපාරිකයෝ නෙමෙයිනේ ඒ නිසා ඔබ ළඟ මැණික් නැතුව ඇති කියලා. දැන් ඔබට මැණික් නිසා හටගත්තා වූ චංචල මනසක් මේ මොහොතේ තියෙනවද? මෙන්න නිසා දෙයක් නිසා නෙමෙයි මැණික් නිසා හටගත්තා වූ නෑ නේද? ඇයි ඒ? මැණික් ඔබ සන්තකේ නැති නිසා. මැණික් සේප්පුව ඇති, මැණික් ගෙදර ඇති, මැණික් කබඩේකේ ඇති, මැණික් අතන ඇති, මැණික් අතන හංගල ඇති, මේ මැණික අඩුවේ, මේ මැණික වැඩිවේ, මේකට ලාභ ලබන්න පුළුවන්. ඔය ඔයගේ මැණික් නිසා හටගත්තා වූ සංකල්පනා දැන් ඔබට නැත්තේයි මැණික් ඔබ ළඟ නැති නිසා. හෘද සාක්ෂියේම ඔබ මැණික් ඔබ ළඟ නැති නිසා දන්නා නිසා ඔබට මැණික් නිසා හට ගන්නා වූ චංචල භාවයන් නැහැ. හරි. දැන් තියෙන චංචල භාවයන් අඳුනගන්න. එහෙමනම් ඒ චංචල භාවයන් හටගන්නේ තියෙනවා කියන සංඥාව නිසා. තියෙන නිසා. එහෙනම් ඔබට තියෙන දේම, ඔබට අයිති දේම ඔබව චංචල කරනවා. එතකොට මේ චංචල භාවයෙන් නිදහස් වෙන්න නම් ඔබ මොකද කරන්න වෙන්නේ? ඒ සියල්ල ස්වභාවයට බාර දෙන්න. හෙට දවස ස්වභාවයට බාර දෙන්න. අනාගතය ස්වභාවයට බාර දෙන්න. ජය පරාජය ස්වභාවයට බාර දෙන්න. කීර්තිය ප්‍රසිද්ධිය ස්වභාවයට බාර දෙන්න. නින්දාව ප්‍රශංසාව ස්වභාවයට බාර දෙන්න. තමන්ගේ රතය ස්වභාවයට බාර දෙන්න. තමන්ගේ නිවස ස්වභාවයට බාර දෙන්න. තමන්ගේ ශරීරය ස්වභාවයට බාර දෙන්න. තමන්ගේ සිතිවිලි ස්වභාවයට බාර දෙන්න. තමන්ගේ මව්පියෝ ස්වභාවයට බාර දෙන්න. මේන්න මේකම තමයි අනිත් ආගම් වලත් කතා කරේ. සියල්ල දෙවියන් වහන්සේ. දෙවියන් වහන්සේ තමයි මවන්නේ, පවත්තන්නේ, ඔක්කොම කරගෙන යන්නේ. සියල්ල දෙවියන් වහන්සේගේ කැමැත්තයි කියලා බාර දෙන්න. කොච්චර රිලැක්ස් කරන, සැහැල්ලු කරන දර්ශනයක්ද ඒක? හොඳයි. ඒ නිසා දෙවියොත් එක්ක ගොඩක් සමීපෙම සම්බන්ධතා තියාගත්ත කෙනා කවුද කියලා හොත් මට කියන්න පුළුවන්. මම ඉතාම දෙවියොත් එක්ක සම්බන්ධයි. හැබැයි ඉතින් මම දන්නවා දෙයියන්ට කරන්න පුළුවන් දෙයක්වත් නැහැ මට. මට කරන්න පුළුවන් දෙයක්වත් නැහැ දෙයියන්ට. ඔන්නතරේ මම දන්න දෙයියෝගේ තියෙන විශේෂත්වය. මම ගොඩාක් දෙයියෝ විශ්වාස කරනවා. මම ගොඩාක් දෙයියොත් එක්ක බැඳලා ඉන්නවා. මොකද හේතුව නාම රූප දෙක නැහැනේ දෙයියන්ට. ඒක මම මිනිහට කැමති. දෙයියෝ ලස්සන උනේ නාම රූප දෙක නැති නිසා. ඒ වගේම දෙයියන්ට ස්ත්‍රී පුරුෂ භාවයකුත් නැහැ. ඒ නිසා මම කැමති වුණා. ඔබ අදහන දෙයියෝ ස්ත්‍රී අද්ද පුරුෂයෙක්ද? දැන් ලෝකේ ගොඩාක් අය අදහන දෙයියෝ එක්ක පුරුෂයා එක්ක ස්ත්‍රියක්. පිරිමි ස්වරූපේ ශාස්ත්‍රවරුත් අදහනවා. ඕ දැන් බුද්ධාගමෙත් ඉන්නෝ ලේඩිස් බුද්ධ කියලා කෙනෙක් ඉන්නෝ. ඊට පස්සේ අනිත් ආගම්වලත් ඉන්නෝ ඒ මෞතුමිය කියලා ආගම්වලත් ඉන්නෝ. ඔබ අදහන දෙවියන් ස්ත්‍රීද පුරුෂයෙක්ද? මා අදහන දෙවියන්ට නම් ස්ත්‍රී භාවයක් නැහැ, පුරුෂ භාවයක් නැහැ. අන්න ඒ නිසා තමයි මම එයත් එක්ක කනෙක්ෂන් එකක් තියාගත්තේ. මොකද වැඩේ අමාරු වෙන්නේ කජල් වෙන්නේ නැති නිසා. ඔය ස්ත්‍රී භාවයක් හරි පුරුෂ භාවයක් හරි තිබුණා නම් මාර ප්‍රශ්නයක් වෙන ටික දුරක් ඔය කනෙක්ෂන් එක අරයි යනකොට. මොකද ඒක අත්දැකීමෙන් දිනන්නේ මේ ලෝකෙදි නේද? ඈ ස්ත්‍රී පුරුෂ වශයෙන් වුණාම ඒකේ ප්‍රශ්න තියෙනවා. එහෙමනම් කවුද දෙයියෝ? ඕ දෙවියන් මා තුළම වැඩ ඉන්නෝ. මා දෙයියෝ තුළම වැඩ ඉන්නෝ. ඔබට ඒක දැනෙනවද? මා තුළද දෙවියන් වැඩ ඉන්නවා. දෙවියන් තුළම මා වැඩ ඉන්නවා. දෙවියන් හා මා අතර දෙදෙනෙක් නැත. මම දන්නේ මේවත් කුරානයේත් බයිබලෙත් තියෙනවද කියලා. මේක පවතින ලෝකයේ එකම එක ස්වභාවයක්. මොකද්ද ඒක? එකම එක එක ස්වභාවයක්. ඒ තමයි වාචික නො වූ ස්වභාවය. කියන වචනයක් නැති ස්වභාවය. ඔබ ආස්වාදනය කරනවද? ප්‍රත්‍යක්ෂ කරනවද? වචනයක් නැති ස්වභාවය. වචනයක් නැති ස්වභාවය. දැන් මේ අවබෝධයට පත් වෙච්ච අපේ මව්පියෝරු ඇවිල්ලා ගොඩාක් වෙලාවට මොකද්ද කියන්නේ? අනේ ස්වාමීනි, ඒක ප්‍රකාශ කරන්න මට වචනයක් නැහැ. ඒක වචනෙන් කියන්න බැරි දෙයක් කියලා කියන. ඇයි ඒ? වචනයක් නැති ස්වභාවය. අපිට අපේ කෙලෙස් වලින් මිදෙන්න පුළුවන් ආකාර කීපයක් තියෙනවා. එකක් තමයි ওই මානසික පීඩන වලින් මිදෙන්න පුළුවන් සරලම ක්‍රමේ තමයි, කවුරුත් භාවිතා කරන ක්‍රමේ තමයි, නිද්‍රාවටපත් වීම. එහෙම නැත්නම් හොඳට පොරෝගන නිදා ගැනීම. ආයි ප්‍රශ්නේ මතක් වෙන්නේ නැගිටිට පස්සේ. එතකම් ප්‍රශ්න නැහැනේ. ඒක එක ක්‍රමයක්. ඊට පස්සේ අපිට සමාධීන් වලින් එක අරමුණකට දිගට දිගට බැඳීමෙන් අනිත් අරමුණු ටික අයින් කරලා දාන්න පුළුවන්කම තියෙනවා. එහෙමත් නැත්නම් මනස අප්‍රාණික කිරීමෙන් අයින් කරලා දාන්න පුළුවන්කමකුත් තියෙනවා. එහෙමත් නැත්නම් ඒ අප්‍රාණික කරන වැඩපිළිවෙලෙම තවත් පැත්තක් තමයි ඔය සුරාව කියලා කියන්නේ, මන්ද්‍රව්‍ය කියන්නේත් ඒ වගේ දෙයක්. එතකොට සිහිය විකල් කර ගැනීමෙන් ප්‍රශ්න වලින් මග අරින්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ඒ සාර්ථක ක්‍රම නෙමෙයි. හොඳේ ඈ මිනිස්සු යොදා ගන්න ක්‍රම ධර්මයේ ක්‍රමය නෙමෙයි. අපි දැකලා තියෙන ක්‍රම මිනිස්සු ප්‍රශ්න අමතක කරන්නේ මද්‍රව පාවිච්චි කරනවා. එතකොට ඔළුව සිහිය විකල් වීම නිසා ප්‍රශ්න ගැටළු වලින් මිනිස්සු අයින් වෙලා යනවා. ඒ වගේම ඒව කර්මයට බාර දීම, ධර්මයට බාර දීම, දෙයයන්ට බාර දීම, එමත් නැත්නම් ග්‍රහයන්ට බාර දීම වැනි දේවල් වලිනුත් යම් ආකාරයකට නිදහස් වෙන්න පුළුවන් කමකුත් තියෙනවා. එයා මනෝමය වශයෙන් නිදහස් කියලා හිතනවා. එච්චරයි. පොඩි ළමයි කරවට්ටනවා වගේ. නමුත් අපි ඥාන සම්පයුක්ත මිනිස්සු හැටියට කරන්න ඕන අපේ ප්‍රශ්න අපි යටපත් කරන්න නැතුව, අහංගන්න නැතුව, මග අරින්න නැතුව ඒව පැහැදිලිවම ඉස්සරහට අරගෙන, මේසෙට අරගෙන ඒව පිළිබඳව සංවාදයකදීලා ඒවයි තියෙන ස්වභාවය තේරුම් අරගෙන මේ ඇලෙන ගැටෙන ලෝකයේ නොඇලෙන නොගැටෙන දහම තේරුම් කර ගැනීම, තේරුම් කර දීම. මේ දහම පිළිපදින්නත් අනුගමනය කරන්නත් සියලු ආගමිකයන්ට පුළුවන්කම තියෙන්නේ. මේක ඇලෙන ගැටෙන දහම නෙමෙයි. ඒ වගේම පිටින් ගන්න ඕන දෙයක් නෙමෙයි. දැන් ස්වාමීන් වහන්සේගේ දෘෂ්ටියක් අරගෙන වැඩ කරන්න ඕනේ. අපි මතක් කරන්නේ මෙහෙන් දෘෂ්ටි එකක්වත් ගන්න එපා. ඔහෙන් දෘෂ්ටි එකක්වත් තියාගන්නත් එපා. මොකද දහම? මෙහෙන් දෘෂ්ටි එකක්වත් ගන්න එපා. ඔහෙන් දෘෂ්ටි එකක්වත් තියාගන්නත් එපා. දැන් අපි මොනව හරි කරන්න ඕනද? මොකුත් කරන්න ඕනේ. දැන් මේක නතර කරලා දෙන වාහන මේ ඉස්සරහා පාකින් එකේ එකක්වත් මගේ නෙමෙයිනේ. ස්වාමීන් වහන්සේගේ නෙමෙයි. කවුරු හරි ආවම මම මොනවද කරන්න ඕනේ? මම මොකුත් කරන්න ඕනේ. ආපු කට්ටිය නතර කරලා තිබ්බා. යනකොට යන කට්ටිය අර යනවා. අපි ඊට පස්සේ වැඩසටහනින් පස්සේ බලනකොට ආයෙ පිට්ටෙන්නේ හිස්. තේරුණා නේද? ඔය විදියම ජීවිතේම දකින්න. ඔය ජීවිතේ පාක් කරලා තියෙන හැම වාහනයක්ම, හැම දෘෂ්ටියක්ම, හැම සංකල්පයක්ම මම ඒකත් එක්ක සම්බන්ධ වෙන්න ඕනව නෑ. ඒක එහෙන් ආව, ඒක තිබේ, ඒක ගිය, ඒක නික්මලා යා. කොච්චර දේවල් පාක් කරලා තියෙනවද ඔබේ මනසේ? නේද? මේක චාර්ජ් කරන්නේ නැති නිසා, මේ ෆ්‍රී පාකින් තියෙන නිසා මෙයා ඔක්කොම ගෙනල්ලා පාක් කරගන්නවා මේකේ. කොච්චර දේවල් නතර කරගෙන තියනවාද? ඒවා ආයිනික් වෙලා යන වෙලාවට නික් වෙලා යාවි. ඔබට ඒක තුල මැදිහත් තුනයි කියලා ඔබට කරන්න පුළුවන් දෙයක් නැහැ. අයිති නොවන දේ අයිති නොවන විදිහටම තේරුම් අරගෙන සිටීම තමයි වැදගත්කම තියෙන්නේ. ඒක මැදට මැදිහත් වෙන්න ගියාම ඒක මහා ප්‍රශ්නයක් වෙයි. කැමති විදිහට පාක් කරගන්න පුළුවන්, කැමති විදිහට යනකොට අර යන්නත් පුළුවන්. බෑනේ ඉතින් මම මේකට සෑහෙන්න මහන්සි වෙන්න ඕන නරත්තු කරන්න. මොකද පාකින් එක මගේ නේ. පාකින් එකත් මගේ නෙමේ, වාහනත් මගේ නෙමේ. ඔබ කවුද? මම කියලා එක්කෙනෙක් හිටියා ඉස්සර ඩිසයින් කරගෙන හදාගෙන මාගෙන පස්සේ තේරුම් ගත්තා නිකම් බොරුවට නැහෙන එකේ තේරුම නෑ, බොරුවට දුක් විඳින එකේ තේරුමක් නෑ මේකේ. මමේ නෑ, මමයි කියලා පෙන්වන්න පුළුවන් කෙස් ගහක් නියපොත්තක් තරම් දෙයක්වත් නෑ. එහෙනම් මෙච්චර තදබල හැඟීමක් දැනීමක් ඔහොම තමයි අවිද්‍යාපච්චයා සංඛාරා. විද්‍යාව ඉපදුණු සැනින්ම ඔය ඔක්කෝම සුණු විසුණු වෙලා යාවි. හිරු පායනකොට ගණ අඳුර පලා යන්නාසේම ඥානය උදා වෙනකොට මේ අපැහැදිලි මනස බොහෝම පැහැදිලි වෙනවා, ආලෝකමත් වෙනවා. මේ මනස බොහෝ පැහැදිලි වෙනවා, ආලෝකමත් වෙනවා. පින්සුයි දෘෂ්ටි නොගන්නා වූ ස්වභාවයම ප්‍රගුණ කරනවා. ඒකට කියනවා සීල සම්පදා. සීලේ වැඩි දියුණු කරනවා, සීලේ සමාදන් වෙනවා. දිට්ඨෙන් චනුපගම්ම සීලවා දසනේන සම්පන්නෝ කාමේසු විනීගන. මේ කාම ධර්මයන් අතර විනයක් එහෙමත් නැත්නම් අතහැරීමක් හට ගන්නවා. දෘෂ්ටි නොගන්නා වූ ස්වභාවයෙන් ප්‍රගුණ කරනවා. දෘෂ්ටි ගන්න ඇති නිසානේ. පාකින් එක මගේ නෙමෙයි, වාහන මගේ නෙමෙයි. කට්ටි පාක් කරගත්ත ගියා. සමහර අය පාකින් එකත් මගේ කරගන්නවා, වාහනත් මගේ කරගන්නවා. ඊට පස්සේ එතන මහා කාලභූතියක්. ඒ කියන්නේ සිතත් මගේ කරගෙන, සිතෙහි තියෙන දේවල් ඔක්කොමත් මගේ කරගන්නවා. ඊට පස්සේ මම මගේ. දැන් අපි ප්‍රභේදනයක් ඇති කරගන්න පොඩ්ඩක් බලමු. මේ මම කියන කෙනාගේ ස්වરૂපයත් මගේ කියන දේවල් අතර තියෙන ස්වરૂපයත් අතර තියෙන ප්‍රභේදනය. එහෙම නැත්නම් වෙනස මොකද්ද? පොඩ්ඩ නෝනින් බලන්නකෝ. උත්තරේ හොල දෙන්න. මම කියන ෆ්‍රේම් එක ඇතුළේ තියෙන කොටසයි මගේ කියන ෆ්‍රේම් එක ඇතුළේ තියෙන කොටසයි අතර තියෙන මේ විෂමතාවයේ ප්‍රභේදනය මොකක්ද? ලිංගක් වෙලා දෙන්න. ඒ නිසා ඒ ධර්මයට නිග්‍රහ වෙන විදිහේ නිකම් පල දාගෙන එහෙම කරන්න අවශ්‍ය නැහැ. කවුරුත් මටත් පල දෙන්න එපා. සමහර අය මට රහතන් වහන්සේලා කියන්න හදනවා, අනාගාමී කියන්න හදනවා, මේ සකදාගාමී කියන්න හදනවා, සෝවාන් කියන්න හදනවා. මම කියන්නේ මට ඔය එකක්වත් දාන්න එපා. මං ඉන්න තැන මම දැනගත්තාම ඇති. ඈ මට ඔය ලේබල් අවශ්‍ය වෙන්නේ නෑ. මගේ මනසේ දියුණු මට්ටමක් තියෙනවා නම් ඒක කවුරුත් කිව්වත් නොකිව්වත් රසයක් නෑ. මට දැනෙනවනේ මගේ දියුණු මට්ටම. මට දැනෙන්නේ මගේ නොදියුණු ටික ඔය ඇත්තන් ද දැනෙන්නේ. ඒකත් දැනෙන්නේ මට. එතකොට ඔය ඇත්තන්ගේ ඒත් එමයනේ. ඔය ඇත්තන්ගේ දියුණු මට්ටම මේ වටේ ඉන්න අයට කියන්න ඕනද? කියන්න ඕනේ. දියුණු මට්ටම ඔබටම දැනෙනවා. ඔබේ නොදියුණු මට්ටම කලපාල ගෙවල් වලට දැනෙන්නේ නෑ. ඉස්සරහින් හාමුදුරන්ට මේ දැනෙන්නේ වැඩියෙන්. කාට දැනෙන්නේ? තමාටමයි. එහෙමනම් ඒ ප්‍රමාණය පමණක් අපිට ඇති. එහෙනම් දියුණු මට්ටමේ සුවදායයන් නොදියුණු මට්ටමේ පීඩනයත් ඔබ තුළ ඇති. කුමක්ද අපි කරන්න ඕන පිනුතුනේ? අවදි වෙන්න ඕන. ගැටලු විසඳ ගන්න නම් අවදි වෙන්න ඕන. අපිට ගැටලුවක් ලියා ගන්න වුණොත් අපි කරන්නේ ඒ ගැටලුව ගැනම අපි කල්පනා කරනවා. ඒ ගැටලුව සම්බන්ධයෙන් අපි දැනුගත් කෙනෙක් එක්ක සාකච්ඡා කරනවා. ඒ ගැටලුව සම්බන්ධයෙන් අපිට පුළුවන් නම් අපි අන්තර්ජාල නූතනයේ ප්‍රශ්න පවා හොයල බලනෝ උත්තර මොනෝද තියෙන්නේ කියලා. ආන් ඒ වගේ තමයි ඔබට ඔබේ ගැටලුව ඔබට තේරෙනවනම් ඒ ගැටලුවෙන් ඔබට නිදහස් වෙන්න ඕන්නම් ඒ ගැටලුවෙන් මම නිදහස් වෙන්නේ කොහොමද? ඔබ ජරා මරණ ඉක්ම වූ කෙනෙක්ද නැද්ද? කියල බලන්න ඕන. බලලා ජරා මරණ ඉක්ම වන තත්ත්වයට ඔබේ මනස ඔබ ගොඩනගා ගන්න ඕන. ඔබ වයසට යන කෙනෙක්ද නැද්ද? වයසට යන එක නිදහස්ුන් නැද්ද තාම? වයසට යන එක නිදහස් වෙන්න පුළුවන්. ලෙඩ වෙන එකෙන් නිදහස් වෙන්න පුළුවන්. මරණයට පත් වෙන එකෙන් නිදහස් වෙන්න පුළුවන්. උපදින එකෙන් මැරෙන එකෙන් නිදහස් වෙන්න පුළුවන්. අන්න එකට කියනවා ජාති ජරා ව්‍යාධි මරණ දුක්ඛ දෝමනස පායාසය මේ නිරුද්ධ කරා දුරු කළා කියලා කියන්නේ ඒක. යම්කිසි අවබෝධයක් යම්කිසි අවධියක් ඔබ තුළ ඇති කරගන්න නම් ඒ අවබෝධය ඒ අවධිය ජීවිතේ පුරාටම තියෙන අවධියක් බවට පත් වෙන විදියට අවදි කරගන්න ඕන. එක මොහොතකට යටපත් කරගෙන හීනයක් වගේ දකින්න එක නෙමෙයි කරන්න ඕන. ඊළඟට කොහොමද අපි කතා කරගෙන ආපු කාරණේ? මම මගේ මොනවද අමුද්‍රව්‍ය, මොනවද විෂමතා? ප්‍රධාන ලක්ෂණයක් ඔබට තේරුම් ගියේ නැද්ද? මම ඉන්නකම් මගේ දේවල් තියෙනවා. මගේ දේවල් කියලා දෙයක් තියෙනකම් මම ඉන්නවා. ඒ ප්‍රධාන ලක්ෂණ. මම හැදුනේ කොහොමද? මගේ කියන දේ හැදුනේ කොහොමද? ඔබ දන්නවා විදුලි බලය ගැන, විදුලි බලය නිෂ්පාදනය වෙන ආකාරය පිළිබඳව. වේගවත් ශක්ති දහරා සමූහයක් එක දිගට නොපඩවා පැමිණෙන නිසා අඛණ්ඩව අපිට බිඳීමකින් තොර වූ විදුලි ආලෝකයක් මෙහෙම දැర్శණය වෙනවා. නමුත් මේක ඇත්තටම එන්නේ බිඳි බිඳි එන්නේ. නමුත් ඒ බිඳීමේ වේගය වැඩි කරපු නිසා නොමිදෙන ආලෝකයක් ඇරෙද්දී අපිට දකින්න පුළුවන්. අපි දකින්න සමහරලාට අපි අර පරණ ටියුබ් ලයිට් වල නම් අපි දකින්න ඒක බිඳින වේගය. එතකොට අපි සිනමාහලක චිත්‍රපටියක් බලද්දි නේද පරණම චිත්‍රපටි රෝලක නම් අපිට දකින්න පුළුවන් ෆොටෝ එකෙන් ෆොටෝ එක වෙන වෙනම දකින්න පුළුවන්. ඒ පින්තූර ටික වේගෙන් කරකර ගාලා වේගෙන් ගැරගෙනකොට අර එක එක වෙන වෙනම පේන්නේ නැතුව එකට පුජ්‍යලයක ඇවිදිනවා වගේ කතා කරනවා වගේ පේනවා. ආන්න ඒ වගේ පින්නතුනේ මේ මනසේ යම්කිසි වේග දහරාවක් තුළ ඒ වේග දහරාවේ බිඳින ගුණය පේන්නේ නැති නිසා තමයි මම ඉන්නේ. ඒක තවත් උදාහරණයකින් ගේන්න පුළුවන්. රාත්‍රියේදී අපි වේගයෙන් ගිනි පෙල්ලක් කරකවනවා. වේගයෙන් කරකවන ගිනි පෙල්ල අපි දකින්නේ ඔය නුවර පෙරහැරේම ඈ හිසේ බැඳගෙන එක ගිනි මේ බඳුනක්. එයා මෙහෙම කොණ්ඩෙන් මෙහෙම කරකවන වේගයෙන් හයියෙන්ම කරකවන්න පටන් ගත්තාම ඒක ගිනි රවුමක් වගේ පේනවා. සමහර අය පොළු කෑල්ලක දෙපැත්තක තියාගෙන ගිනි දෙකක් කරකවන වේගෙන් කරකවනට ගිනි රවුමක් පේනවා. මොකද්ද අපිට මෙතන වෙන්නේ? බිඳෙන වේගයේ හසු වෙන්නේ නැති නිසා ඒකීය ස්වરૂපයක් පේන්න පටන් ගන්නවා. ආන්නේ ඒකීය ස්වરૂපයට ගිනි වලල්ල කියනවා. මෙතනත් මම එක් හදන්න යන්නේ එහෙමයි. නොසිඳ පවත්නා වූ වේදනා ධාරාවක්, ඇලීම් ගැටීම් ධාරාවක් ගලා යන මේ මනසට අපි මොකද කියන්නේ? මෙන්න මමෙක්, මෙන්න මමෙක්. මම කියන්නේ වේදනාවට. ඔය මගේ වේදනාව කියලා දාගත්තට සත්‍ය වශයෙන් බලාගෙන ගියාම මම කියන්නේ වේදනාවකට. මම කියන වේදනාව ඔබට තියෙනවද? එක එක විදිහට වචනාර්ථ ගන්න පුළුවන්. මම කියපු එකක් ගැන අහනකොටත් මම කියන වේදනාව තියෙනවද කියලා අහන්නත් පුළුවන්. නැත්නම් මමත්වේ නැමැති වේදනාව. මේ ධර්මයේ ශෛලිය යන නිසා පින්නතුන් දන්නෝ ස්වාමීන් වහන්සේගේ වහරේ කියන වචනේ තේරුම මොකද්ද කියලා. මම කියන ස්වરૂපයේ වේදනාව ඔබට තියෙනවද? ඒකත් තියෙනවා. ඒ වේදනාවත් අල්ලගෙන ඒ වේදනාවට තව වේදනා එකතු වෙනවා. ඒවත් මගේ වේදනා, එහෙමත් නැත්නම් මම කියන වේදනා ගණේටම වැටෙනවා. බෙදන්න ගියොත් මේක මගේ කොටස, මගේ කියන්නේ මෙන්න මේ කොටසයි, මම කියන්නේ මේ කොටසයි කියලා බෙදන්න බැරි තරමට මේවා අන්‍යෝන්‍ය බන්ධනයක් තියෙනවා. දැන් ගින්නක් පත්වෙද්දී ඒකේ ගින්දේ ජල කොටස් ටික මේකයි, ගින්නි කොටස් ටික මේකයි කියලා බෙදන්න බැහැ. එහෙනම් යම්කිසි ඝනීභවනයක් තුළයි මේ හැම දෙයම ශක්ති ධාරාවක් උනේ. ඒ නිසා මේ සිතිවිලි සමුදායත් හරියට අයිස් කැටයක් වගේ කියන්නේ ඒකයි. මේක විවෘත කළා දේව යන්නට හැරියොත්, වාෂ්ප වුණොත් මෙතන සිතක් හොයන එක, අරමුණක් හොයන එක, සිතිවිල්ලක් හොයන එක ලේසි වෙන්නේ නිසා. හැමතිස්සෙම වඩන්න පිනුතුනේ මමත්වයෙන් තොර වූ ස්වરૂපය, ගුණය, එහෙම නැත්නම් අමඤ්ඤමානය. මමෙක් මෙහි නැත. එවිට ඔබට ලේසියෙන්ම මගේ කියන දේවල් රැස් නොකර ඉන්නට පුළුවන්. මමෙක් මෙහි නැත. මමෙක් මෙහි නැත්තං කලින් තිබුණේ මොනවද? කලින් තිබුණේ මමත්වයට රැස් කරගත්ත දේවල් ටිකක් පමණයි. අන්නේ රැස් කරගත්ත දේවල් තුල තමයි තිබුණේ මනක් කල්පිත. ආගම් සංස්කෘතික රටවල් වර්ග කුල ගෝත්‍ර දුප්පත් පොහොසත් උගත් නුහුගත්කම් මනක්කල්පිත මනක්කල්පිතයක්නේ පොහොසත් කියලා කියන්නේ. ඒ මනක්කල්පිත බව කාට පෙන්නන්නද තියාගෙන ඉන්නේ? තවත් ඒ වගේම මිනිස්සෙක් හම්බුනහම පෙන්නන්න. ඔබ කරට දාන මාලේ ඇත්තටම ඔබ දාන්නේ ඔබේ යම්කිසි ඔබටම අවශ්‍යතාවයක් නිසාද නැත්නම් ලෝකෙට පෙන්නන්නද? ඔබ අඳුම අඳින්නේ ඔබේම අවශ්‍යතාවයක් නිසාද නැත්නම් ලෝකෙට පෙන්වන්නද? අවශ්‍යතාවයක් පිරිසඳින ඇත්ත ඉන්න ලෝකෙට පෙන්වන්න නැදින ඇත්ත ඉන්න. ඔබ කකුලට සෙරප්පු දෙක දාන්නේ ඇත්තටම ඔබේ කකුලට අවශ්‍යතාවයක් පිරිසඳ ලෝකෙට පෙන්වන්නද? ඔය දෙකම කට්ටියක් දානවා නේද? ලෝකෙට පෙන්වන්න දාන අයත් ඉන්නවා, අවශ්‍යතාවයක් පිරිසඳ දාන අයත් ඉන්නවා. ලෝකෙට වෙන්නන්න දාලා නිකන් කකුල පෙල්ලගෙන නිකන් හොරේට නැති දාන්න බැරි සෙරප්පු දාන්න ගිහිල්ලා ලෝකෙට වෙන්නන්න සෙරප්පු දෙකද ගිහිල්ලා ගෙදර ඇවිල්ලා තෙල් ගානවා කැපිලා හැමතැනම සෙරප්පු දෙකට. ඉතින් මේ ළඟද මේ මාලකාරෙක් මේ මාලයක් කඩාගෙන ගිහිල්ලා කඩේ යනකොට කිව්වලු මල්ලි යෝග රෝල් ගෝට් කිව්වලු. ඌ ආයි බයික් එක හරවන් ආවලු. තොපි ඇයි අපිව රවට්ටන්න මේ වගේ දේවල් දාගෙන යන්නේ කියලා ඇවලු. අපේ කාලේ අපරාධිනේ. කම්බුල් ටිකක් ගාලා ගියලු ඊට පස්සේ රෝල් ගෝට් එහෙම දාගෙන නැහැ කියලා. ඊයර ඒ වගේ අපුරු රටක් ඒක. රෝල් ගෝට් දැම්මත් ගුටි ගන්න එනවා. ඇත්ත වශයෙන් හරි අපරාධයක් ඒ මනුස්සයාගේ කාලය ශ්‍රමය සම්පූර්ණයෙන් අපති ගියා මේ මාලෙකට. එයා රෝල් ගොඩ් දාගෙන ගිහලා ඇත්තනේ නව හොරාගේ ජොබ් එකනේ. එයාගේ කාලේ නැස්ති වුණා. ඒ වගේ ලෝකෙ තියෙනවා හරි සම්ප්‍රදායන් තියෙනවා. මම දන්නවා ඒක රටක මේ හොරෙක් වහලෙන් බහින්න ගිහිල්ලා වහලේ මේ පරාලයක් කඩාගෙන හොරා ගේ ඇතුළට වැඩිලා මේ කොහරි කොන්ද කැඩිලා. ඉතින් හොරාගේ කොන්ද කැඩුනේ ගේ හොඳට වහලා සෙවිලි කරලා නැති නිසා කියලා වහලා හිමියට දඩ ගහලා. ඔය මොකද කොන්ද කැඩුනේ වහලේ ලී හයිය නැති නිසා. ඒ නිසා හරි ශක්තිමත් රීප දාලා හරි ගස්සන්න තිබ්බා. එවන මේ මිනිස්සේ කොන්ද කැඩෙන්නේ. නිමක් නැති සිතුවිලි එනෝනේ අවබෝධයේ තියෙන අයටත් එනෝ නැති අයටත් එනෝ. සිතුවිලි දිහා බලන් ඉන්නවද? සිතුවිලි ගණන් කරනවද? සිතුවිලිත් එක්ක කටයුතු කරනවද? සිතුවිලි ලෝකයේ දිහා බලන්න යනවා කියලා කියන්නේ යාගේ අතීත මල්ල දිහා බලන්න යනවා කියන එක. අතීත මල්ල දිහා බලන්න ගියාම කොච්චර දේවල් තියෙනවද? අතීත මල්ල දිහා බලන්න ගියාම හරියට ඉතින් ඩැනේජ් වලේ කට ඇරලා බැලුවා වගේ තමයි. සුවඳහමනේ වෙනවද? ඒ ගන්ධස්කාරයක් නේ ඉන්නේ නේද? බුවමාරියෝ වහලා සීල් කරලා මේව කරලා තියෙන්නේ. ඉතින් මිනිස්සෙගේ අතීත ඩැනේජ් වල වලවල් කඩලාගෙන ඔක දිහා බලන්නවත් ගණන් කරන්න උවමනාවක් නෑ ඕක වහල දාලම පැත්තකට දාන්න. විකුණපු වාහන දිහා ආයි ආයි බලන්න ගියොත් ඒ ගෙදර ළඟට ඒ මනුස්සයා කියයි, යකෝ ඔය වාහනේ මට වික්කනේ, දැන් උඹේ වැඩක් උඹ බලාගන්නේ, මගේ වැඩේ මම බලාගන්නම් කියලා කියයි නේද? නැත්තම් ඒ මනුස්සයට මානසික රෝගයක් කියලා හිතයි. ඔබේ විකුණපු වාහනේ නැවත නැවත ඔබ බලන්න ගියොත්, ඒ වගේ ඔබ අතහැරපු අතීතයේ දිහා ආයු ගණන් හදන්න උමනාවක් නෑ, බලන්න උමනාවක් නෑ, ඒක අතහැරලා දා. නොපමිනි අනාගතය පිළිබඳව අධික ආසත්ත භාවයක් ඇති කරගන්න ඕනේ. ලෝකෙ ඕනම වෙලාවක වෙනස් වෙන්න ඉඩ තියලා ජීවත් වෙන්න. දැන් බුදුවරයෙක් ළඟ තිබුණු ලක්ෂණයෙන් අපිට ඒ ආදර්ශය ගන්න පුළුවන්. බුදු කෙනෙකුට යමෙක් ආරාධනයක් කරනවා, ස්වාමීනි අපිට ලබන ඉරිදා අපේ දානෙට වඩින්න කියලා ආරාධනයක් කරනවා. බුදු කෙනෙක් ඒ දේ පිළිගත්තේ කොහොමද කියලා ඔබ දන්නවද? කොහොමද පිළිගත්තේ? නිහඬව සිටියා. හරි බං එන්නම් ලබන ඉරිදා එනවා ෂුවර් එකට පිට එකේ කිව්වේ නැහැ. බුදු කෙනෙක් නිහඬව සිටිනවා. ඉතින් සමහර අය ගිහිල්ලා අහනවා, මේ ඇයි මේ බුදුහාමුදුරුවන්ට මම ආරාධනා කරා, බුදුහාමුදුරුවෝ නිහඬව වැඩ හිටියේ. ඊට පස්සේ ආනන්ද හාමුදුරුවෝ හරි සරියුත් මුගලන් හාමුදුරුවෝ හිටියොත් උන්වහන්සේලා මතක් කරනවා බුදුරජාණන් වහන්සේගේ යමක් ඉවසා වදාරන්නේ එහෙම තමයි. උන්වහන්සේ කල් වේලා ඇතුව බලාපොරොත්තුවෙන් සිටින්නේ කල්ට වේලාවට. වැඩම කරන්න බැරි නම් වැඩම කරන්නේ නැහැ කියලා අනිවාර්යෙන් දේශනා කරනවා. ඒ දවසට වැඩම කරන්න බෑ කියලා. වැඩම කරනවා නම් ඒත් වාචිකව අනිවාර්යෙන් වැඩම කරනවා කියලා දෙන්නේ නැහැ. නිහඬව යෝසාව දාරනවා. මොකද්ද ඒකේ, ඇයි එහෙම කරන්නේ, ඇයි, මොකද්ද ඒකේ රහස? ස්වභාවයට ඉඩ දීලා, ස්වභාවයට ඉඩ දීලා තමයි ඒක බාරගෙන තියෙන්නේ. බුදුරජාණන් වහන්සේට වෙනත් අත්‍යවශ්‍ය දෙයක් ඇදලා මේකට වඩින්න බැරි වෙන්නත් ඉඩ තියෙනවා. පරිසරයේ ස්වභාවයේ හේතුවෙන් ඇතිවන්නා වූ ගං වතුරක් නිසා හෝ ධාරා නිපාත රැස්සක් නිසා හෝ ස්වභාව ධර්මයේ විපර්යාසයක් නිසා හෝ වඩින්න බැරි කමක් සිද්ධ වෙන්නත් පුළුවන්. ඒ ආරාධනා කරපු පුජ්‍යලයාට මේ මහා ලොකු ලෙඩක් දුකක් ඇක්සිඩන්ට් එකක් වෙන්න මහා ලොකු කාලයක් වෙන්න, ඒ මනුස්සයාට අන්තරාවක් වෙලා අපහසුතාවයක් වෙලා ඥාති කෙනෙක්ගේ මළගයක් වෙලා ඕක කැඩෙන්න බෙදෙන්න අවකාශයකුත් තියනවද නැද්ද? තියෙනවා. මේ සියල්ලට පොදුයි බුදු කෙනෙක් මේක බාරගන්නේ. ඒ කියන්නේ උනත් නූනත් ඒ ස්වභාව ධර්මයක් හැටියට ඒක ගලාගෙන ගිහිල්ලා ඒ ආරාධනාව සිද්ධ වුණොත් ඒක සාක්ෂාත් වෙනවා, තහවුරු වෙනවා, නැත්නම් ඒක නිෂ්ප්‍රභා වෙනවා. කාටවත් චෝදනා කරන්නත් බෑ. අඩුම තරමේ නීතියක් වශයෙන් නඩුවක් දාන්නත් බෑ. ගිහිල්ලා බුදුහාමුදුරේ එනවා කියලා ආවෙ නෑ කියලා. මොකද හේතුව? නිහඬවයි සිටියේ. දැන් අපිටත් ආරාධනා කරනවා 6 මාසයකට විතර කලින් දේශනාවලට. එහෙනම් අවුරුදු එකමාරකට කලින් ආරාධනය තියෙනවා. ඉතින් එහෙම කිව්වම කියන්නේ දෙන්නේ උන්නොත් හොඳින් හිටියොත්, ජීවතුන් අතර හිටියොත්, ලංකාවේ හිටියොත් වඩින්න. එතකොට නිකන් පස්ස ගහනවා, අපි පෝස්ටර් ගහනවානේ. මං කිව්වා පෝස්ටර් නෙමෙයි, රම්පතක ලිව්වත් කරන්න දෙයක් නැහැ. මෙච්චර ආයතක් කියන්න බෑනේ නේද? අපි අසනීප තත්ත්වයකට පත් වෙනවද, වෙනත් මේ බාහිර දූර කාර්යයක ඕගොල්ලෝ පැටලෙනවද, අපි පැටලෙනවද කියලා හිතන්න බෑ. ඊළඟට ඔය සමහර කඩේ පිංගම් එහෙම පොලිමර බාරගෙන දෙනවලු සමහර පන්සල්වල 2030-40 වෙනකන් තියෙනවා. සමහරලාට බාරගත් එක නැහැ. අම්ම තාත්තා කියනවලු පුතේ අපි මලත් මේ කටින් පිංකම කරන්න කියලා. සමහරట్లాට ඒ දරුවොත් ලංකාවේ දීද නැද්ද දන්නේ නැහැ. එහෙමනම් බුදු කෙනෙක්ගේ ඉවසාව ධාරණ ස්වභාවය අනාගතයේ නිරන්තරයෙන්ම, එකෙන් අදහස් වෙන්නේ මොනවත් හිතන්නේ නැතුව ඉන්නවයි කියන එක නෙමෙයි, අනාගතයේ ස්වභාවයට දීලා බාර ගන්න ඕන. ස්වභාවයට දීලා ඒක බාර ගන්න ඕන. මේ හැම දෙයකින්ම ඇති කරගන්නේ ප්‍රඥාගෝචර යථාර්ථ අවදියක් ඇති කරගන්නේ. ඒ අවදිය තුළ ඔබට ශෝක දුක්ක දෝමනස්යන්ගෙන් තොරව පුළුවන් තරම් වාසය කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් ගිහි ජීවිතයක තියෙන දේවල් මහා පුදුමයි. ඕ විසඳල විසඳල ඉවර කරන්න බැහැ. මනුස්සයෙක් ළඟ තියෙන ප්‍රශ්න අප්‍රමාණයි. විසඳල විසඳල ඉවර කරන්න බැහැ. එහෙමනම් මොකද කරන්න තියෙන්නේ? ප්‍රශ්නවලට ප්‍රශ්න විදියටම ඉන්න දෙන්න. ඒ ප්‍රශ්න ගේ දිරා යෑමේ ප්‍රශ්නය ගේ තුළ හැමදාම තියෙනවා. ශරීරයේ වයසට යෑමේ ප්‍රශ්නය ශරීරය තුළ හැමදාම තියෙනවා. බෑනගේ පුතාගේ ලේලිගේ එහෙම නැත්තම් බෑනගේ දුවගේ රණ්ඩුව හැමදාම තියේවේ. රණ්ඩු වෙනවන ස්වාමියාගේ ස්වභාවේ ස්වාමියා තුළ තිබේ. බිරිඳගේ ස්වභාව බිරිඳ. එනිසා ඒ ස්වභාවය අපිට වෙනස් කරන්න බෑ. ඒ ස්වභාවය ඒ විදිහටම තියෙන ප්‍රශ්නවලට ප්‍රශ්න විදිහට තියෙන අරින ප්‍රශ්න එහෝම දිය වෙලා යනවා. ප්‍රශ්න විසඳන්න ගියොත් එහෙම මොකද වෙන්නේ? ප්‍රශ්න වැඩි වෙනවා. මම මේ පහුගිය දවසේ මේ මහා ඛේදනීය කතාවක් ඇහුවා මේ අනුරාධපුර පැත්තේ මංගල උත්සවයේ මලමාලිගේ මල්ලි හෝ අයියා හෝ තම ආපු යාළුවොත් එක රණ්ඩුවක් ඇති වුණා. රණ්ඩුව ඇති වුණාම ඒක විසඳන්න මලමාලියෙතෙන්ට ගියා තමගේ සහෝදරයාගේ ප්‍රශ්නේ විසඳන්න. අනිත් හිටපු කොල්ලු ටික ඒ මලමාලිගේ ඇඳුම් ටික ඔක්කොම ගලවලා දැක්කනේ මේ දවස්වල යන නිවුස් එක ගලවලා. ඒකට තාත්තා මැදිහත් වුණා. තාත්තා අර පුජ්‍යලයන්ට පහර දුන්නා. ඒ පහර දීමේ පරිගැණීමක් හැටියට ඔහු රැගෙන ගිහිල්ලා ඔහු සාහසික විදියට ඝාතනය කරලා දාලා තියෙනවා. මොකද්ද මේ? ගෙදර ඉන්න එක්තරා මේ තරුණ කොළු ගැටේගේ තමගේ පුත්‍රයාගේ වැඩේ නිසා. දැන් මේකේ හරි වැරදි කොටස් තියෙනවා. එකක් තමයි ඒ වගේ අවස්ථාවක එවැනි අවස්ථාවක ඉවසීමෙන් තමන්ගේ සහෝදරයා ඉන්න ඕන මෙතන ප්‍රශ්නයක් ඇති කරගන්න හොඳ නැහැ කියලා. ඊට පස්සේ එවැනි ප්‍රශ්නයක් ඇති වුණත් තමන්ගේ මලමාලි තනතුර දරන කෙනා එයා කල්පනා කරන්න ඕන මේ කොල්ලෝ ගොඩක් මැදකට ගිහිල්ලා මේ ප්‍රශ්නයක් විසඳන්න සුසු කෙනෙක් නෙමෙයි මම. මම මේ වෙලාවේ මේ මහා ඇඳුම් ගොඩක් පටලෝගෙන ඉන්න කෙනා. මේ මේ අනිතක බීපු මිනිස්සු ගොඩක් ඉන්නේ මෙතන. ඒත් බීපු මිනිස්සුන්ට මොනවද කියලා සීයක් නැහැ. මේකට ඒ සුදුසු කෙනෙක් යන්න ඕනේ. ඒක පොලිසියට කෝල් කරන්න ඕනේ. එහෙම නැත්තම් ඒකට සුදුසු කෙනෙක් යොදලා අයින් වෙන්න ඕනේ. මේ මෝඩ කෙල්ල ඒක අසඩ පැන්න ඒ කෙල්ලගේ ඇඳුම් ටික ගැලෙව්වා. ඒකට තරහ වෙනවා කියලා අනිවාර්යෙන් දැනගන්න එපා. එවැනි මැදිහත් වීමක් වෙලා අනතුරක් වෙච්ච ගමන් මම ඉන්න අනිත් සහෝදරයෝ හරි ඥාති හරි මව්පියෝ හරි මේක ඉදිරිපත් වෙනවා. අවසානයේ ඒ දෙන්න අතර ගැස්ඨණයක් ඇති කරනවා. ගැස්ඨණයක් ඇති කරලා ඉවරලා මොකද කරන්නේ? හානියක් වෙනවා කියලා අර එයට තුලුවක් තියෙන්න ඕනේ. ඒ වගේම පියවරු වශයෙන් ඒක ඉදිරිපත් වෙන අයත් කල්පනා කරන්න තියෙන්න ඕන. මේ මොහොතේදී මේගොල්ලන්ට ගැහුවොත් පහර දුන්නොත් මේ කරොත් මේ ඉබාගාති රස්සාවක් නැතුව මේ පාරේ ඇවිද ඇවිද ඉන්න රස්තියාදුකාරයෝ මුං පිස්සු බල්ලෝ වගේ මේ පිස්සු බල්ලොත් එක්ක ගනුදෙනුවක් කරන්න හොඳ අය නෙමේ කියලා තේරුම් අරගෙන ඒක මේ මුදලකින් හරි ඒගොල්ලන්ට අලාභයක් වෙලා තියෙනවා නේද? ඒක ගෙවල ඉවරයක් කරලා දාලා මේ මේ මොහොත ආරක්ෂා කරගන්න ඕනේ කියලා කල්පනා කරන්න ඕන. මෙන්න මෙහිම බලනකොට එකිනෙකා තුළ ප්‍රඥාව හීන වීමේ ප්‍රඥාහීන ගොඩක් තියෙනවා. එතකොට අර ත්‍රස්ති ආධුකාරයෝ ටික මැරියෝ ටික ගැන ඉතින් අහන්නම දෙයක් නැහැනේ. ඒගොල්ලන්ට ප්‍රඥාවක් ඇත්තෙම නැහැනේ. ඉතින් යාගෙන් බලාපොරොත්තු වෙන්න බෑ ප්‍රඥාවක් අපිට. ඒලියෙන් පිස්සෙක් අහම බීමත් මනුස්සෙක් අහම මම බලාපොරොත්තු වෙන්නේ මනුස්සයාගේ ප්‍රඥා ගෝචර පුත්‍රයා. ඒ නිසා අපි බලන්න ඕනේ ඉස්සරහට එන්නේ මොඩේද්ද ඥානවන්තයෙක්ද කියලා. මම ඥානවන්තයෙක්ගෙන් විතරයි ඥානවන්ත පුත්‍රයා බලාපොරොත්තු වෙන්නේ. ආන්න බලන්න වැල් පිට වැල් ප්‍රශ්න විසඳන්න ගියාම ඕක සමහරලාට විසඳන්න නැතුව හද්ද නැතුව අහක බලන්න අපි යන් අහකට කියලා අර කට්ටියම ගියා නම් අර ගොල්ලෝ දෙන්න කොල්ලෝ ගහගෙන ඕක ඉවර වෙනවා. තේරුණා නේද? එහෙමත් නැත්නම් අර කොල්ල මොකක් හරි ප්‍රශ්නයක් කරනකොට මේක මේ වෙලාවේ කියලා යම්ම ගැරලා ගිහින් ඉවරලා හිටියන ඒ ප්‍රශ්නේ ඉවර වෙනවා. දැන් මේ හිරේ ඉන්නවා ජීවිතාන්තය දක්වා හිරේ ගියපු මේ තරුණ ලස්සන යෞවන තරුණයෙක් ඉන්නව මං අහුව ඉතින් ඇයි ඒ තරුණයා හිර ජීවිතාන්තය දක්වා හිරේට ආවේ? නෝන කඩේට ගියා. කඩේට ගිහපු වෙලාවේ කොල්ලෙක් පොඩි ඔචොක් එකක් කළා. නෝන ගෙදර ආපු ගමන් මහත්තයට කිව්වා, අහවල් කොල්ල මට මෙහෙම විහිළුවක් කළා කියලා. ගියා, ගිහිල්ලා මේ මනුස්සයා මෙහෙම විහිළු කරාද කියලා තල්ලු කළා. තල්ලු කරාම ගිහිල්ල විස වෙලා වැදුණා. වැදිලා ගලක වැදිලා ඔළුව කරුමෙට ටිකක් තල්ලු කරේ, කරුමෙට ඔළුව කලා පැල්ල මලා. එතකොට මොකද නීතිය? මනුෂ්‍ය ඝාතනය, දාන සදාකාලික හිරේ. දැන් නෝනලා කල්පනා කරන්න ඕන එක වැද්දගෙන්නේ, මේ වගේ දේවල් ඇති වුණාම තමන්ගේ මනුස්සයව හිරේ යවන වැඩ කරන්න හොඳ නෑ. ගෙදර අනවශ්‍ය ප්‍රශ්න ඇති වෙන වැඩ කරන්න හොඳ නෑ. මේ කොල්ලු බල්ලු මෙහෙම තමයි මුන් විහිළු කරනවා, ජැක් ගහනවා නේ. දැන් මහත්තයට කියන්න ගියොත් බස් වල ජැක් ගහන ගාන ගණන් කරන්න පුළුවන්ද? ගණන් කරන්න බෑ. වදිනේම වැදිගෙන යනවා, වද්දගෙන යනවා, තියාගෙන ඉන්නවා, ඔය ඔක්කොම කරන දිකට අරට. ඉතින් ඕව කියන්න ගියොත් එන්න ඉවර නෑ. ඉතින් මහත්තුරුන්ටත් ඕව වදිනේම කියන්නත් බෑ නේ ගෙදර ඇවිල්ලා. මට අද මෙච්චර වැදුනා කියලා වදිනේව කියන්නත් බෑ, වද්දනේව කියන්නත් බෑ. ඒක එහෙම තමයි ස්වභාවය හැටි. ඉතින් ඕක කියන්න යන්න උමනාව නෑ. ඊට පස්සේ දැන් බලන්න මේ අනවශ්‍ය ප්‍රශ්න. ඒ නිසා මෙන්න මේ ඥානවන්ත භාවය ප්‍රශ්න ඇති කරගන්න යන්නේ නැතුව ඒ ගැටළු එතන එතනම සංසිඳවන මේ අතහැරීමේ ඥානවන්ත භාවය තියෙන්න ඕන. ලෝකෙට සෝබන පෙන්වන්න, මගුල් ගෙවල් කරන, පින්කම් කරන හැම තැනකම මහ පව් ගොඩක් රැස් කරගන්න. මට පේන්නේ කිසිම මංගල උත්සවයක් ආශිර්වාදයක් වෙන විදිහට කරගන්නවා, මහා සාපයක් වෙන විදිහට කරගන්න. මිනිස්සුන්ගේ ආයුෂ කෙටි කරලා, සතුන්ගේ ආයුෂ විනාශ කරලා තමයි ඒ වැඩේ කරගන්න. මම දන්නේ ඉතින් සාර්ථක වෙයිද කියලා. ඊට පස්සේ මල ගෙදර වේවා, පිරිත් ගෙදර වේවා, දාන ගෙදර වේවා, මැරිච් එක මොහොතක්වත් ඉන්නේ නැහැ ගෙදර පින් ගන්න. මොකද හේතුව ඒක ඇතුලේ සිද්ධ වෙන මහා සුරාව සූදුව නිසා දැකලා. ඉතින් මේ ඇත්තෝ මේ සමාජ සන්දර්භයෙන් මිදිලා මේ බණ භාවනාවල් වලට එනවත් ඇත්තේ මේ සංස්කෘතිය, මේ සමාජය තුළ, මේ පැවැත්ම තුළ මහා කලකිරීමක් හිතයට ඇති කියලා මම විශ්වාස කරනවා. මම නම් එළියට බහින්නෙත් නැත්තේ මිනිස්සු ආශ්‍රයෙන්ද, මේ කොළඹ හිටියට මම මිනිස්සු ආශ්‍රය කරන්නේ නැහැ. කුටියට වෙලා දොර වහගෙන ඉන්නවා. ඒකට හේතුව ඇයි? ලෝකයක් නැහැ. කතා කරන්න ප්‍රඥාවන්ත ලෝකයක් නැහැ. ඉන්නවනම් කීප දෙනෙක් ඉන්නවා, මිනිස්සු බුද්ධිගෝචර සංවාදයක් කරන්න පුළුවන් අය. වෙන කෙනෙක් නැහැ. දැන් බුදුහාමුදුරුවන්ට හරි සංවාදයක් කරන්න හිටියේ නැහැ සරියුත් මහරහතන් වහන්සේ ඇරුණාම. බුදුහාමුදුරුවෝ කියන දේත් තේරෙන, බුදුහාමුදුරුවන්ට යමක් තේරෙන්න කියන්න පුළුවන් කෙනෙක් හිටියේ කවුද? සරියුත් මහරහතන් වහන්සේ. එහෙම නැත්නම් මහාකාශ්‍යප මහරහතන් වහන්සේ යනි උත්තමයෝ තමයි සංවාදයකට සුසු හිටියේ. ඒ උන්වහන්සේ පුළුවන් තරම් දේශනා කරමින් හිටියේ. උන්වහන්සේට එහෙම විශේෂ කෙනෙක් හිටියේ නැහැ කතා බහ කරන්න. මේ බුද්ධිහීන ලෝකයක්. ඔබට මේ ධර්මයේ තේරුම, වටිනකම ඔබට තේරේ හිමින් සැරේ. ඔබේ අවබෝධයයි සමාජයේ පැවැත්මයි, සමාජයේ තින්තනය චින්තනය ගලාගෙන යන සීමාවයි තේරුම් ගත්තහම හරීම සරල අදහස් සහ සරල සංකල්ප ටිකක් ඔස්සේ, දෘෂ්ටීන් ටිකක් ඔස්සේ ගලා යන මේ සමාජය ගැන කලකිරීමක් හට ගන්නවා. ඊට වැඩිය පින්වතුන් මේ සරල පුතජන දෘෂ්ටිවලට වැඩිය හොඳයි තිරිසන් සතුන්. ඒ තිරිසන් සතාට ඒ තිරිසන් ගතිය විතරයි තියෙන්නේ. බල්ලට නම් බලු ගතිය තියෙනවා, ගිරවට නම් ගිරා ගතිය තියෙනවා, රිලවට නම් රිලා ගතිය තියෙන. එච්චරයි. අපි ඒ ගති ලක්ෂණ අඳුරනෝනේ. රිලවගේ හැටි දන්නවා, බල්ලගේ හැටි දන්නෝ, ඒකෙන් ඉවරයි. නමුත් මේ දුර්ජන පුතජ්ජනයාගේ, පුහුදුන් සත්වයාගේ ගතිය මේකයි කියලා කියන්න බෑ. ඔය තිරිසන් සතුන්ට වඩා ඉතාම පහත් නුගුණ දුර්ගුණ තියෙනවා. බුද්ධ කාලයේදී බුදු හාමුදුරන්ට ඒ කරපු ලද සමහරේ විපත්ති තිරිසන් සතෙක් කරයිද? තිරිසන් සතෙක් කරන්නේ නැහැ. මනුෂ්‍ය සත්වයෝ, දුෂ්ට සිතුවිලි තියෙන මිනිස් සත්වයෝ තමයි මේ හැමදේම කළේ. දැන් මේ වෙනකොට මේ ආගමික වාදය නිසා දැන් ඔය අහුවෙනවා වඩේ වලට අසූචි දාලා දෙනවා සිංහලයන්ට. ඒක බොරු කතාවක් නෙමෙයි, ඒක ඇත්ත කතාව. මේ ආගම් බේද හදන්න කියන කතාවක් නෙමෙයි. වතුර බෝතලේ නිකන් ටැප් වලින් පුරවලා කූල් කරලා, එහෙමත් නැත්නම් කානු වලින් පුරවලා මිනිස්සුන්ට බොන්න දෙනවා. කොහෙද මේ ලංකාවේ? මේව බොරුවක් එහෙම නෙමෙයි, මේ අත්විඳින දේවල් මම බීලත් තියෙනවා. දැන් ආහාර නරක වෙච්ච කුණු වෙච්ච මිනිස්සු දෙනවා. මේ තිරිසන් සතුන් කරයි. තිරිසන් සතෙක් මේව කරන්නේ. එහෙමනම් මේ අවිද්‍යාවෙන් පිරි මනස තරම් මලකඩයක්, මලකුණක්, අසෝචි ගොඩක් වෙන කොහෙවත් නැහැ මිනිස් හිතේමයි තියෙන්නේ පෙනුතුනේ. ඒසා ඒසිත් අපිට හදන්නම බෑ. අපායට පාරමී පුරන අය අපායට යනවා, පාරමී පුරාගෙන ස්වර්ගයට යන අය ස්වර්ගයට පාරමී පුරාගෙන යනවා. ස්වර්ගයට යන්න කියලා සමහර අය හිතාගෙන අපායගාමී වැඩ කරනවා, එතකොට යනවා. ඉතින් මම බලන්න අහන්න කැමති ඔබ කොහෙද යන්නේ? අපි ස්වර්ගයේ යන්නේ. මම අහන ඔබගේ හදවත ඇතුලේ ස්වර්ගයේ ආස්වාදය දැනෙනවද? නෑ, මහා දෙවීමක්. එහෙනම් ඔබ යන්නේ කොහටද? දැවෙන තැනකට. ඈ, දැවෙන තැනකට ඔබ එයි. ඔබ ස්වර්ගයේ යනවා නම් ඔබට ස්වර්ගයේ හොඳ ආස්වාදයක් තියෙනවා. අපාය ආස්වාදයේ හිතේ තියදී ස්වර්ගයේ උපදින්නේ බැඳීම් වල ආස්වාදයේ දෙවිද්දී නිර්වාණය උපදින්නේ නැහැ. ඒ නිසා මෙන්න මේ බැඳීම් වල නිදහස් වූ ඥානයම අවදි කරගන්න, ඒ අවදිය තුළින්ම ජීවය තහවුරු කරගන්න. පෙනුසුට හැකියාව තියෙනවා. අපිට පිටින් දැනුවත් වෙන්න පුළුවන්. දැනුවත් වුණාද ආධ්‍යාත්මය තුළ ඉන්න ඒ මමයා, මමංකාරය, සක්කාය විත්තේ ආයේ ක්ලේශෙන් එළියට යන්නේ. අන්න ඒ එළියට යන විදිහේ සංග්‍රාමයක් තමයි අපි මේ දේශනා තුළින් සිද්ධ කරන්නේ. එහෙම නැත්නම් ඔබ දැනුවත් කරන්න නෙමෙයිනේ. දැනුවත් කරන්න නම් මට ගෙනල්ලා කළු ලෑල්ලක් එහෙම නැත්නම් බෝඩ් එකක් මේක ලියලා මේ කියලා පන්ති වාර ගානකින් ඉවර කරන්න පුළුවන්. අර මොනවද ඔය තියෙන පාසල් වාර ඉවර කරනවා වගේ ඒ වසරේ පාඩම් ඉවර කරන්න පුළුවන්. එහෙම බෑ. ඔබේ සක්කාය දිට්ඨිය දුර වෙන තුරු මේ සද්ධර්මයේ දේශනා වෙනවා. මේක හෙමින් 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 දුරු කරගෙන යන්න ඕන නිසා තමයි බොහොම මෘදු වචන වලින්, සියුම් වචන වලින් හෙමින් හෙමින් මේක ටික ටික ඔබේ චිත්ත සංතානය අවබෝධ කර ගැනීම සඳහා අවකාශය සලසන්නේ. මේක හයියෙන් කෑ ගහලා කිව්වයි කියලා, ඔයත් අන්න බැනවැදුනයි කියලා මේක හරියන්නේ නැහැ. ඔයත් මේකට එකපාරට මහන්සි වුණයි කියලා එකපාරට මේ මලකඩේ දුරු වෙන්නේ නෑ. මොකද හේතුව ඒ වැඩේ කරන්න බෑ. දැන් අපි මිනිස්සුන්ට වෙලාසෙ ළඟට ගිහිල්ලා ඉක්මනින් කියනවා පෝසත් වීම ඉතාම හොඳයි, මිනිස්සු ඉක්මනින් පෝසත් වෙනවා. පුළුවන්ද?
බෑනේ. එයාට පසුබිමක් හදන්න ඕන, ක්‍රමවේදයක් හදන්න ඕන, එයාට අත්දැකීම් ඇති වෙන්න ඕන, එයාගේ ඒ දේ ගොඩක් ජනප්‍රිය වෙන්න ඕන, තාක්ෂණය එකතු වෙන්න ඕන. ඔහොම දේවල් එකතු වෙලා එකතු වෙලා යනකොට තමයි මනුස්සයා පෝසත් වෙන්නේ. මෙන්න මේ වගේ තමයි. මෙහෙම ඔකපාට ඔබට ඇවිල්ලා මේ ධර්මයේ ශ්‍රේෂ්ඨයි, ධර්මයෙන් පෝසත් වෙන්න කිව්වට පෝසත් වෙන්නේ බැහැ. හැබැයි යා දිගටම ධර්මයේ යෙදෙනවා, ධර්ම මානසිකාරයේ යෙදෙනවා, ධර්මය ගැන හිතනවා, ධර්මය ගැන සාකච්ඡා කරනවා, ධර්ම ශ්‍රවණය කරනවා නුවණුව. අනේ කෙනා ඒකාන්ත වශයෙන් මේ කතා කරන්නා වූ වීතරාගී, වීත දෝෂ, වීත මෝහ කියන මේ ධර්මය, අසංඛාරික අවේදිත ලෝකෝත්තර මේ ධර්මය, සත්ව පුද්ගල ආත්ම දෘෂ්ටියෙන් එහාට ගියපු මේ ධර්මය, සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාසාදී ඇතුළු ඒ දස සංයෝජන දුරු කරන, හීන කරන, ප්‍රහීන කරන ධර්මය අවබෝධ කරනවා. අවබෝධ කළාට පස්සේ හත්පස ඒතන් සන්තන්, ඒක හරි සාන්තයි, කොහේ ගියත් සාන්තයි, මොකද අල්ලගත්ත දෙයක් නැහැ, නැති වෙන දෙයක් නැහැ, ප්‍රණීතයි, බර කර තියාගත්ත ස්වභාවයක් නැති නිසා ඒතන් ප්‍රණීත. මොකද්ද? සියලු සංස්කාරකයාගේ සංසිඳීම නිසා, සමුවෙනීම නිසා. සංස්කාරයක් ඔය අල්ලන්නේ මොකද්ද? මොනම හරි විදියක ඒක මට කියන්න බෑ. ඔබ අල්ලන් ඉන්න සංස්කාරය මේකයි කියලා. ඔබ අල්ලන් ඉන්න සංස්කාරය දකින්නේ ඔබමයි. ඔබ අල්ලන් ඉන්න සංස්කාරය ඔබට යම්කිසි පීඩාවක් පමුණුවනවා. මින් මේ මොහොතේ ඇති. ඒකට පීඩා පමුණුවන දෙයක් ඔබ තුල නැත්නම් අන්න එකට කියන සංස්කාර නිරෝධය. පීඩා පමුණුවන්න ඇති දෙයක් නැහැ. සංස්කාරයක් ඕනම දෙයක් පීඩා පමුණුවනවා. හොඳයි, මොනවද කියලා කියන්නකො. ස්වාමි භාර්යා පෙම පීඩා පමුණුවනවද නැද්ද? පීඩා පමුණුවනෝ කල් ගත වෙනවා. මව්පිය දරු සෙනෙහස බැලීම පීඩා පමුණුවනවද නැද්ද? පුදුම පීඩාවන්නේ ඒක දෙන්නේ. පරක් වුණාම කල්පනා කරන කොහෙද කියලා. අද අඩු කඩන වගේ කියේ ඉන්නේ ආවම ගෙදර. ඒගාරි පීඩාවක් වුණවනවා. ඒ නිසා මේ මම කියලා ගත්ත ස්වභාවේ පීඩාවක් වුණා. ඒ නිසා මේ සංස්කාර ධර්ම අපිට හැමතිස්සෙම පීඩාවක් වුණා. සියලු සංස්කාර සමතේටපත් වුණාට පස්සේ ස්වභාවයට ඉඳ දීලා වාසය කරන්න පුළුවන්. ස්වභාවයක් තියෙන. ඒ ස්වභාවයට ඉඳ දීලා වාසය කරනවා කියන්නේ වගකීමක් නැතුව අතහැරීමෙන් වාසය කරනවා නේ. වගකීමක් ගන්නවා. අවබෝධය ඒ සමගම තියෙනවා. එවිට විද්‍යාත්මක චරණයක්, විඥා චරණයක්, තථාගත චරණයක්, ස්වභාවික චරණයක් හැසිරීමක් යාගේ ලෝකයේ තුලත් ආධ්‍යාත්මය තුලත් ආත්ම තුලත් යා තහවුරු කරන ගන්නවා සම්මුතියට එහා ගිහිල්ලා. මේ හැම දිනාටම ධර්මයෙන් සැනහෙන්න මේ කරුණොත් උපකාරක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.